ඒයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි යද සෙනසුරාදාවක් ඉති අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ දැත්තරම උපෝසත දවස නිසා අමාවක දවස නිසා මේක නොතිබෙනේක තමයි සාමාන්‍ය චාරිත්‍රයේ අද පවතින වැඩසටහන වල හැටියට අපි උපෝසත දිනේ වෙනස් පොසත වෙලා වෙනස් කර ගන්න ගත්ත තීන්දුවක් නිසා අපිට වෙලාව ලැබුණා පුරුදු පරිදි සෙනසුරාද ධර්ම සාකච්ඡා පවත්වන්න ඒක දැනුම් දීම. ඉතින් ඒක අපි විනාඩි සල්පයක් විනාඩි 10ක 15ක පමණ කාලයක් ගන්නවා අපේ විවස්ථාව සීපත් කර ගැනීමේ කටයුත්තට. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අදට නීවිත මාතෘකාව ඉදිරිපත් කර ගන්නවා. ඒක තමයි චාරිත්‍රේ 13 කුටි තමයි ඒකට අපි ඉදිරිපත් කරගත්තේ චාරිත්‍රයේ. ඉතින් අදත් 13 කුටි ස්වාමීන් ඉල්ලා සිටිනවා අපිට තියෙන යෝගාසන සංස්ථාවේ යෝගාචර දිනචරියාව ඉදිරිපත් කර ගැනීම සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදිහට.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සැම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යනාදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හේල් දන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවු පාත්‍රය තවිගෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬවූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමගම කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් කිලන් පසකිස සාදා පිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම් අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණා කල්පයේ රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම ශාරුප්‍ය ශ්‍රමණා කල්පය යන මේවා නොමිදනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙනයම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර ආකාංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුර පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
දැයි අපිට ඊතන්දා විනාඩි 10ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි දැන් යනවා අද දවසට නියමිත සංගීත සූත්‍රයේ චතුක්ක නිපාතේ කාරණාව ඉදිරිපත් කර ගන්න අපි ඉල්ලා හිටමු. 13 වෙනි කුටිම ඒකත් සභාගත කරන විදිහට කරුණාවයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය 388 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. ඇවැත්නි, දන්නා වූ දක්නා වූ අරහතු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත? එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස, චිරස්ථායි වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවාද නොකළ යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්? චත්තාරෝ ඕඝ කාමෝඝෝ භවෝඝෝ දිඨෝඝෝ අවිජ්ජෝඝෝ. ඕඝ පරාං ඇතුලේ මහවතුරු සතරක, කාම ඕඝය පරාං ඇතුලේ පංච කාම ගුණික රාගය, භව ඕඝය පරාං ඇතුලේ රූපාරූප භවයන්හි චන්ද රාගය, දෘෂ්ටි ඕඝය දෙසට මිසදුටු අවිද්‍යා ඕඝය. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ.
හයිටි මේක ඇත්තටම ඕග යෝග තව නම් රාශිකෙන් හඳුනන නිසා බොහෝ දෙනෙක් අහලා තියෙන එකක් මේක. ඒකට අර ඕග කියන නම වැටචාම ඉතින් අපි ඒ කාරණා ටිකම මේ විදිහට සඳහන් කරනවා. මේක නිකන් යටින් යන දිය ධාරාවක් වගේ, නදේවට කියන වැලිතුඩු කියලා කියන වගේ, එහෙම නැත්නම් පොළොවේ යටින් යන දිය ධාරාවක් වගේ විශාල ප්‍රවාහයක් අපි දන්නේ නැහැ. ඒක අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා යෝග වශයෙන්, ඕග වශයෙන්, තව තව නංගුලි සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඕග සැඬ වතුරු කියන එක තමයි කටුකුරුන්දි ස්වාමීන් වහන්සේකට ගත්ත වචනය. ඒ සැඬ වතුරු මම හිතන්නේ 50% විතර නිවනේ නිවීම දේශනාවලිය සඳහන් වෙලා ඇති. ඒ තරම්ම ඒක නිතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි දුවන්නේ ওই සැඩ වතුරකට අහුවෙලා අපි දන්නේ. අපි හිතනවා ඒක තමයි මගේ ස්වභාවය, ඒක තමයි මගේ උරුමේ, ඒක තමයි මගේ ගතිය. ඉතෝ යනවා. ඒක නිකන් හරියට කරද්ද බැඳපු අස්සයා දෙපැත්ත බලන්න දෙන්නේ නැහැ. දෙපැත්තේ බ්ලින්කර්ස් දෙකක් දාලා තියෙනවා. ඉස්සරහ විතරයි ඌට පේන්නේ. ගහනකොට දුවන දින ඉස්සරහට විතරයි. ඌ දන්නේ නැහැ පැත්තට දුවන්න බව. මොකද ඌට පෙන්වන්නේ නැහැ. ඒ වගේ අපිට ඒ වගේ බන්ධනයක් දාලා අපිට පේන්නේ නිකන් ටනල් විෂන් එකක් වගේ. ඉස්සරහා විතරයි පේන්නේ. ඒක ස්වභාවික කරගෙන ජීවත් වෙනවා. ඉතින් කවුරු හරි වෙනස් එකක් දකින්නකොට අපිට තන යකා හතුරේ පිරදේශක්කාරයේ මේ ඌ අපේ ගමේ එකෙක් නෙවෙයි. ඒක බලන්නේ වෙන කොහෙද? ඒ එයාට ඒක තමයි යෝගේ. යෝගේ නමුත් මේ දෙන්නට එකට ඉන්න බෑ. යම් විදියකට මටම තියෙන පිස්සුව තියෙන පිස්සෙක් හම්බුනොත් ඔන්න යාළුවෙක් කරනවා. ඔන්න කතාවද බලන්නේ. එතකොට අර පිස්සු ඩබල් වෙනවා. ඩබල් නනෙවේ එකයි එකයි ගෙදෙච්චාම 11 සරයක් වෙනවා. ට්‍රිබලුත් නෙවෙයි. ඉතින් ඒක තමයි ජීවිතේ පුරාවට අපි හොයන්නේ අපිට තියෙන පිස්සුව තියෙන තව පිස්සෙක්. සමානතර තියෙන කුරුල්ල හොයනවා වගේ. නමුත් මේ අහුවෙලා තියෙන්නේ යෝගයකට අහුවෙලා තියෙන්නේ ඕගයකට කියලා අපි කියන සිංහල බුද්ධහම කියලා දානවා. පැට්‍රියොටික් ෆැලසීස් කියනවා. අපි මේ ජාතිවාදී, ආගම්වාදී, කට්ටිවාදී, නිකාය ભેදේ හදාගෙන ඔය පුංචි පුංචි සමಿತಿ හදාගන්න. ඒවට කල්ට් ගෲප්ස් කියලා කියනවා. ඒවට කියන්නේ ගෝත්‍රික නිකායන්. ඉතින් මේ හැම ගෝත්‍ර නිකායකම කියන දෙයක් තියෙනවා. මේක තමයි හොඳම අන්තය බලන්න එපා. අන්තය බැලුවොත් මේකට හානි කරයි. ඒක නිසා ඒගොල්ලෝ හිර කරලා ඒකට තියාගන්න එක තමයි මේ ගෝත්‍රික නිකායවල හැටි. ඉතින් වෛද්‍ය යෝග ඕග එහෙම නැත්නම් මේ බන්ධන ඉතාම සැරයි. කොච්චරද කියනවනම් ඔය ඇමරිකාවේ තියෙන සමහර මේ ඒ නම් වශයෙන්ම කියනවා ෆ්‍රී මේසන් නැත්නම් සයන්ටොලොජි ඒ වගේ දේවල් වල එතෙන් ගියොත් ඕනම කෙනෙකුට රස්සාවක් හොයලා දෙනවා, ගෑණියෙක් හොයලා දෙනවා, උගන්වන්න උදව් කරනවා, සම්පූර්ණ හදලා දෙනවා. සමිතියෙන් එළියට ගියොත් මරනවා. එහෙම නැත්නම් එයා මැරෙන්න ඕනේ. ඉතින් ඔය අපි මෙල්බන් ගියාම යම්ම කෙනෙක් එනවා අපිට උයන්ද සම්පූර්ණ 60 දිනාටම ඒ දවස් 10ම වෙලා කන්න දෙනවා. කවදාක සතයක්වත් ගන්න සමාහලට මේ අමුද්‍රව්‍යලිම 100 ගාණක් යම්ම අරන් දෙනවා. ඇයි කියලා බලනකොට යාගේ දරුවා ගිහිල්ලා ඒ වගේ සමිතියකට ඊට පස්සේ යාට තේරිලා තියෙන එක වැරදි කියලා ඊට පස්සේ කෝලෝ යාට එළියේ ඉඳ තියන්න මරනවා එක්කෝ මැරෙන්නේ කියලා. ඉතින් ළමා දෙසරයක් උත්සාහ කරලා සියදීන සාගන්න පස්සේ උතුර ටැංකිය උඩ නැගලා පැනලා තිනවා. පැනනකොට බෙල්ල කඩලා මැරලා ගිහිනේ. ඒ තරම්ම මේ කල්ට් ගෲප්ස් වල සැර. ඉන්නකන් නම් සියලු සැප දෙනවා. ඒකෙන්ම ගෑණියක් හොල දීලා කසාද බඳලා ඒක ලංකාවෙත් නැත්ති නෑ. ලංකාවෙත් ඔය එක එක කල්ට් ගෲප්ස් වෙනවා. ගෝත්‍රික වැඩ. ඉතින් ඔය නිකාය කියන්නේත් ඒකම තමයි. බුද්ධහගමේ තියෙන නිකායත් එහෙමයි. අපි ඒක තමයි හොඳම. අපි ඒක තමයි අනිත්‍යව සෞත්වය කියලා ඒකට දැම්මට පස්සේ මේ අක්ෂය හිතනවා හරි මේක තමයි කියලා. ඉතින් ලොකු සාංශ කියනවා එමේ හිතුවට කමක් නැහැ. නමුත් යම් මට්ටමකට තමන් ආවට පස්සේ තමන්ට පේනවා මේ වගේ තවත් ඒවා තියෙනවායි කියලා. අන්න එතෙන්දී තීන්දුවක් කරගන්න. තාම මෙතෙන්ට එනකන් ඒක හොඳයි. හොඳ නම් ඒකෙන් පෙන්වනවා තව එකක් වඩා හොඳ එකක්. එතෙන්ට යනකොට මේ හොඳට වඩා වඩා හොඳ තෝරන්න දන්න මනුස්සයාට යෝග ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් අහුවෙලා තියෙන යෝගය වැඩි පටන් ගන්න බාධාවක් නැහැ. ඒක ඕගයක් බව, ඒක යෝගයක් බව, ඒක බන්ධනයක් බව තේරුම් ගත්තට පස්සේ ඒක තමයි මේ යෝගයෙන් උගන්වන තියෙන ලොකුම පාඩම. නමුත් අර මනුස්සයා මේ බන්ධනයට කැමති එළියට යනවට වැඩියි. ඒ කියලා තියෙනවා මිනිස්සු ජීවත් වෙන්නේ කැරේ මේ ගල් ගුහාවක් ඇතුලේ නම් අර එළියේ තියෙන ආලෝකයට තමන්ගේ හෙවණැල්ල ගල් ගුහාවේ පිටිය දිහා පේනවා. ඒ පැත්තේ විතරයි මේ සුතු හුරු. එයා ඒ ගල් ගුහාවේ පේන පිටිය හෙවණැල්ල දිහා බැලලා මේ තමයි අපි කියාගෙන ජීවත් වෙනවා. ඉතින් කවුරු හරි ගල් ගුහාවෙන් එළියට ගත්තොත් ඊමන් චරිතුණු හතර වටේම එළියයි මගේ හෙවණැල්ල පේන්නේත් නැහැ. උට පුදුම බයක් ඇති වෙලා ආපහු දුරවලු ගල් ගුහාව ඇතුලට. එයාට එතෙන් තමයි අරසව තියෙන. මොකද අර හෙවණැල්ල ජීවිතේ කරගෙන ජීවත් වෙන එක ඒක තමයි පෘථග්ජනයා කියන්නේ. එයා හැමදාම අර තමන්ගේ කුකුල් පැටව අම්මගේ ගඳට රිංගනවා වගේ, නැත්නම් බල්ලගේ බැල්ලිගේ ගඳට බලු පැටව රිංගනවා වගේ අර තමන් හදාගත්ත ඒ රාමු ඇතුළට අපි ගුරුකුලය කියලා කියනවා. එහෙම නැත්නම් කුල ભેදේ කියලා කියනවා. එහෙම නැත්නම් ජාතිවාදී කියලා කියනවා. හරිම කැතයි. ඒකේ උපදින්න දෝෂයක් නැහැ. ඒක තමයි උපදින්නේ. නමුත් ඒකේ මට්ටමට ආවට පස්සේ තේරෙනවා නම් මේකත් එක යෝගයක්. මේකත් එක ඕගයක්. මෙව කවදාකවත් නිවනට ගෙනියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගෙනියන්නේ අපායට. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඒකෙන් ගැලවීම තමයි අපි ඔය ශික්ෂා තුනක් මාර්ගයෙන් කරන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. එහෙම නැත්නම් පරිඋත්ථාන භූමිය විචික්කම භූමිය පරිඋත්ථාන භූමිය ආසී අනුසය භූමිය කියලා. ඉතින් මේ යෝගවම අවුෙන්නේ ගොඩක් ආසී අනුසය ප්‍රදේශයට. අමාරුයි. කට්ටියත් එක්ක ඉන්නකොට අනුන් කියන දේ අහුවොත් විතරක් තේරෙයි මම මොන වගේ පිස්සෙක්ද කියලා. අනු කියන්නේ අහන්න කැමති නැත්නම් සතිය වඩන්න කැමති නැත්නම් එයාර ගල් ගුහාව ඇතුළට රින්ගනවා අර පුරුදු හෙවණල්ල බලාගෙන පුරුදු අන්ධකාරයේ ඉඳ. ඒක මා වාල් කතියක්. ඉතින් ඒක තමයි ඔය කණ්ඩායම් වල ඉන්නකොට සිද්ධ වෙන්නේ. කුලයා කෙරේ බැඳෙන්න එපා, ගණයා කෙරේ බැඳෙන්න එපා. කුලයා කිව්වොත් ගණයා කිව්වොත් ඒගොල්ල හදාගන්න විවස්ථාව. හදාගෙන ඔක්කොමලා ඒක ඇතුලේ කොටු කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් පබ්බජ්ජා කියලා කියන්නේ වජ්‍ය කියලා කියන්නේ ගාලට මේ හරක් ටික හැන්දාවට වැස්සට යට වෙන්නේ නැති ගොඩල්ලක වටේට කටුගම්බියක් ගහලා ඕකට එළවණු ඇතුළට උදේට ඇවිල්ලා ගේට්ටු ඇරවට පස්සේ උන් ගිහිල්ලා තැන්නේ කාලා ජීවත් වෙන හැමදාම හැන්දාවට ගෙනත් දාන. ඉතින් අර රෑ කොටුවේ ඉන්නකොට ගාල කඩාන එන එකට කියනවා පබ්බජ්ජ කියලා. වජ දහතුව පන්නපු එක. දැන් බැවිද්දා ඔය කිසිම සමිතියකට සමාගමකට අයිති නැති මිනිස්සු. මේ මිනිස්සු අතර තියෙන නිකාය ભેදේ තමයි ලොකුම විහිළුව. ප්‍රශ්නයක් නෑ. අපි ඇවිල්ලා අපි ඇවිල්ලා රාමඤ්ඤ නිකාය. අපි ඇවිල්ලා යෝගාසම සංස්ථාව. අපි ඇවිල්ලා නිස්සාරණ වණී කියලා අපි ආඩම්බර වල ප්‍රශ්න නැහැ. හැබැයි මේ ආඩම්බරේ හරිනම් අපි ඔසවයි. ඔසලා තැබ්බට තැබුවට පස්සේ පෙනෙයි මේ නිස්සාරණේ පිටතැන් වලත් හොඳ මිනිස්සු ඉන්නවා. යෝගාශ්‍රම සංසයෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය නිකායෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. බුද්ධ ආගමෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. පිටරටවල් වලත් හොඳ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක දකින්න බැරි තරම් අන්ධ වෙනවා නම් ඒක තමයි යෝගයෙන් කරන බන්ධනේ. ඉතින් ඒක ජීවිතාකල් මොකද්ද අරසාවක් දෙනවා. ඒක මේරුවාට පස්සේ අපි ඒකෙන් ගාල කඩාගෙන පයින්නවා. මේක තමයි මේ විතක්කවල තියෙන අවිතක්ක සමාධිය කියලා කියන්නේ. විතර්කයේ තමයි අපිට අරමුණකට ලං වෙන්න එල්ල කරගන්න උදව් කරන දේ. නැත්නම් ඒ කෘත්‍ය සම්පාදි වුණාට පස්සේ අවිතක්කට වෙන්න ඕන. ගාල කඩාගෙන යන්න ඕන. අපි අර උදව් කරපු විතක්කේ අතහරින්න කැමති නැහැ. ඒක බදාගෙන ජීවත් වෙනවා කඩුව කිල්ල මිනිස්සයා වාගේ. ඉතින් ඒ අය තමයි ඔය අන්‍යාගමිකයන් කියලා කියන්නේ. දෙවියන් වහන්සේ අදහනවා, සාස්ෘණ වහන්සේ අදහ ගන්නවා. ඉතින් අපේ සාස්ෘණ වහන්සේ කියන්නේ මාව අදහන තාක්කල් ගැලවුමක් නැහැ. මම ඔයගොල්ලෝ ඔසවා තබන්නම්. ඉතින් එනකන් එන්න. ඊට පස්සේ මටත් බුදු වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි තේරවාදෙන් අකුළු හෙල්ලලා තියෙන්නේ. අර දේවාගම් වල වගේ මේ අපිට එතෙන් එන්න බෑ. අපිට මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕනේ. මේ බුද්ධ ශාසනය කරන්න බෑ කියලා මේ මොකද්දෝ කඩතුරාවක් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාමෝග, භවෝග, දිට්ඨෝග, අවිජ්ජෝග කියලා කාමතණ්ණා, භවතණ්ණා, විභවතණ්ණා කියන එකට සාපේක්ෂව දාත්තොත් කාමෝග කියලා කියන්නේ කාමතණ්ණාව වගේ. දැන් තමන්ගේ ඉදරම් පිනවීමල තියෙන ආසාව. ඊට පස්සේ භවෝග කියලා කියන්නේ අපේ කණ්ඩායම, අපේ නිකාය, අපේ බજાર එක භවයට බැඳෙනවා. ඊට පස්සේ අවිජ්ජෝග, දිට්ඨෝග දෙකම එක විදිහට දාලා තියෙනවා. අවිද්‍යාවත් තමයි දිට්ඨිය කියන්නේ, දිට්ඨිය කියන්නේ අවිජ්ජාව. ඒ නිසා අපි සමහර තැන් වල අවිජ්ජෝග, දිට්ඨෝග කියලා දෙකක් පෙන්නනවා. සමහර තැන් වල ඉතින් එකට දාලාත් පෙන්නනවා. ඉතින් ඒකෙදී පෙන්ලා දීලා තියෙන්නේ මෙතෙක්කල් අපි මේ කාමෝග, භවෝග බැඳිලා තියෙන්නේ අවිද්‍යාව නිසායි. ගත දෘෂ්ටියක් නිසායි. ඒක එල්ලීගෙන තමයි මෙතෙන්ට ආවේ. නමුත් ඒකත් දෘෂ්ටියක් බව, ඒකත් මේ අවිද්‍යාවක් බව, එහෙම නැත්නම් තමන්ගේ තක තීරුකම තේරුම් ගන්න එක තමයි ලොකුම විද්‍යාව. මම මෙතෙන්ට නිකන් ආවේ වෙන්නේ මේ අන්ධ භූතව. මම මෙතෙන්ට ආවේ ඇස් බැඳගෙන. අන්න ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි තමන්ගේ තියෙන මේ එක ස්පොට් ගතිය. එක පැත්තක් බලන ගතිය, තමයි නිතරම මනාපමනාප දෙකක් දිගේ මෙහෙ වෙන ගතිය දැක ගන්න පුළුවන් නම් එයාට මේ මනාපමනාප දෙකෙන් ගැලවෙමුකුත් එනවා. ඒ වගේම මම මෙතෙක් වෙලා ආපු ගමනේ ඇති මෙතෙක්කල් බෙල්ල කඩාගත්තේ නැතුව මෙච්චර කල් බේරුණා ලොකු දෙයක් කියලා කියලා තියෙනවා. මම මේ කියව ආටිකල් එකක් ඉමෝෂනල් ලිටරසි ගැන එකෙදි කියලා තියෙනවා යම් කිසි නැහැදිච්ච දෙමව්පියන්ට හම්බ වෙච්ච දරුවෙක් කුඩා කාලේ ලිංගික අතවරලට ලක් වෙලා හිංසාවට ලක් වෙලා හිටියොත් අපි බොහෝ විට අතපල්ලි වැටිච්ච එකක් විදිහට සලකනවා. ඉතින් මේ ප්‍රශ්නකරුවා අහනවා ඩැනියල් ගෝල්මන්ගෙන් එහෙම කෙනෙකුට බලාපොරොත්තු තියන්න පුළුවන්ද මේ කියන සාකම්පණය පිළිබඳ හැඟීමෙන් කියලා. එයා කියනවා දැන් එයා අවුරුදු 40ක 50ක් කියන්නකො. ඉමචා මෙතෙක් කල් බේරිලා හිටපු ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වගේ නොකෑමනා දහපැතුරා දෙමව්පියන්ට ජාතක වෙලා එවැනි ගුබ්බෑයමක හැදිලා මේ මිනිස්සයා ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා සත්පුරුෂයෙක් ගාවට අහම්බෙන් හරි. ඉතින් සත්පුරුෂයා කියන්නේ නැද උඹ අඩු කුලේ උඹ අම්මා වේ සාවියක් තාත්තා පරට්ටේ උඹ ආවේ ගුබ්බෑම කියලා. ඒ මාසර දෙන්න ඒ මාසර මෙතෙක් බේරිගෙන ඉන්න තිබුණනේ යාගා උපක්‍රමයක්. ආනිකට අත්තලක් වෙනවා ඉමෝෂනල් ලිටරසි එක. එහෙම නැත්නම් න්‍යිරෝප්ලාස්ටිසිටි එක. එසා බලාපොරොත්තු සුන් කරන්න ඕනේ නැහැ. Never too late. ඒ වෛශ්‍යාවක් අම්මා වුණත් දරුවට පුළුවන් අම්මා කියලා හලකන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ පුරුද්ද තියෙන්නේ බෑ බෑ උන් අසේවනාච බාලාණන් කියලා පඬිත වාක්‍යයක් කියලා හෝ පැත්තකට දාන්න. නමුත් අර සතිපාසල වගේ තැනක එහෙම නැහැ. උසස් කුලෙන් ආවයි කියලත් පහත් කුලෙන් ආවයි කියලත් ගුබ්බෑමකින් ආවයි කියලා සිටුමැතුකින් ආවයි කියලා කිසිම මූලික සුදුසුකමක් නැහැ. එතෙන්ට යන්න නම් කර්ම හේතුවක් හෝ ජානගත හේතුවක් ඇති. නමුත් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ යෝග ඕග කියලා කියන්නේ කෙනෙක් බිම දාලා පාගන පව්කාරයට ගල් ගහන වැඩක් නෙමෙයි. සරුවචනංශයේ පෙන්නනවා මේ කර්ම මේ තෘෂ්ණාවත් එක්ක වැඩ කරනකොට ඔයා ඉස්සල්ලාම නිකන් try කරලා බලනකොට කාම තණ්හා මේ තමන්ගේ ඉඳුරම් පිනවීමට බල්ලෝ ආගේ පට්ටියට ආපු බැල්ලියෝ ආගේ නටන එකයි. මේක මේ ජීවිත අවශ්‍යතාවයක් මිසක මේ තව කෙනෙකුට කාමෙන් බලහත්කාරකම් කරලා තමන් මේ ලෙඩ රෝග බෝ කරගන්න දෙයක් නෙවෙයි කියලා කාම තණ්හාව නැති කරන්න නෙවෙයි නිකන් සීලයක් භ්‍රමචරියට ගන්න මට්ටමට. ඉතින් ගියාට පස්සේ තේරෙයි මේ සෙනගත් එක කරන්න බෑ කියලා. මේ පිරිස ගම්රාලක දිවි ලෝකෙ ගියා වගේ තනියම ගිහිල්ලා ආපු දවසේ කරදරයක් නැතුව ගිහිල්ලා ආවා. දෙවෙනි දවසේ වයිෆ්ට කිව්වාම අයියෝ මටත් කියන්න අප්පා එන කවසේ මං කියන්න කියන මං කියන්න උඹ කාටවත් කියන්න එපා කිදි කාටවත් කියන්න එපා කියලා වයිෆ්ට කිව්වයි කියලා කියන්නේ ගමටම කියන එක තමයි. වයිෆ්ට කියන්න ඕනේ මේ කාටවත් කියන්න එපා කියලා. මම අයියෙත් කිව්වා සොබනිට කියන්න ඕනේ ගමේ ඉන්න මේ සොබනි අක්කා මේ කාටවත් කියන්න එපා කියලා කියපුවම පට්ටස් ගාලා රොයිටර් වාර්තාවට ගියා. ඒ කියන්න ඕනේ කාටවත් කියන්න එපා කියලා. මේ වයිෆ්ට කිව්වා වයිෆ් අල්ලපගෙදිට කිව්වා අල්ලපගෙද මනුස්සයාට කිව්වා ගමටම ගිහලා බහුවෙන්ද ගමරාලේ යනකොටම වයිෆ් එල්ලුණා ප්‍රශ්නෙන්නේ. ඒත් වයිෆ් කිය කොන්දෙල්ලුණා අල්ලපගෙදර වයිෆ්. එයාගේ හස්බන්ඩ් අන්තිමට වන්ට මේ ඇත්තා යනවා වලිගෙ දිගයි හරියට. ඉතින් එතකොට එක කනවා බලන්න අපේ ගමරාල කොච්චර වටන කෙනෙක්ද නායකත්වයක් දෙන්න වටන කෙනෙක් උඩම ඉන්නේ ගම මහත්තයෝ ගියයි ඔහෙ දිවි ලෝකේ හා ඕන්න කියලා ඒ ඔව් බලව් මැණික් කරි අම්මට උඩු ගොඩවල් තියෙන කඳු පෙටි ඒ අය කිරණ බුසල කොච්චර සයිස්ද කියලා මැණික් වරන කුරුණිය මෙන්න මෙච්චර සයිස් කියනකොට කට්ටි ඔක්කොම ආයෙත් එළවලු කොටුවේ තයනෝ දැන් ඔය කට්ටිය නිවන් දකින්න හදනේ වයිෆ් එක්කනේ හස්බන්ඩ් එක්කනේ. ඉතින් ආයකෝද ඕග යෝග තේරම අහුවෙලා අරක නිකන් දිගන අනු ඇදෙනවා. ඉතින් ඒ නිසා එන්නේ එතෙන්දී මේ තමන් වඩවලෙන් ගොඩ වෙලා මඩේ ඉන්න එක ගොඩ දානවා මිසක්කා තමන් මඩේ ඉඳද්දී අනුන් ගොඩ දාන්න හැදුවොත් ඒක ගිලිලා නැහිනවා. ඒක එරෙනවා. ඒක හරිම ආත්මార్థකාමී වුණාට ප්‍රායෝගික දෙයක් බුදුරජාණන්සේ කැත නැතුව ලියලා තිනවා. ඒ නිසා භවතණ්ණාවට ගියාම අපිට තියෙන මේ රට ජාතිය බාතාව ඕක කොට ගන්න ගියාම මේක අපයි. රූපසාංචම කියනවා අසෝලා කියලා නම කියලා. එයාත් ඇන්න ත්‍රිවිධ රත්නයක් තිබුණේ නැහැ. ඒගොල්ලන් තිබුණේ රටයි ජාතියයි භාෂාවයි. දැන් යක්ෂයෙක් වෙලා ඉන්නවයි කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම යක්ෂයෙක් වුණාද බුදුහාමුදුර දැක්කද කියලා. නමුත් මේ මිනිස්සුනේ ත්‍රිලක් මේ තිසරණ අමතක වෙනවා. මොකද මේ ඒක කරන්න බෑ මේ පුද්ගලිකව රහසිගතව කරන වැඩේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බෙදලා කරන්න බෑ. ඒතකොට භව තණ්හාව කියන එක තේරෙනවා මේ ආතල් එකට අපි කරාට හරියට ඩෝපමයින් හෝමෝන් එක එනවා ඔය කට්ටියත් එක්ක වැඩ කරනකොට. ඒ කියන්නේ මේ සෙනගක ඉඳ ගියාම අපි වෙන පුරුෂයෙක්. මයික්‍රොස්කෝප් ගොඩාක් ඉස්සරහා කතා කරනවා නම් අමුතුම ඩිසිප්ලින් එකක් එනවා. සෙනග ගොඩාක් අහගෙන ඉන්නවනම් එතන තියෙන භව තණ්හාව තේරුම් ගන්නවා කියන්නේ ඉස්සල්ලාම කාම තණ්හාව ගන්න ඕනේ. ඊට පස්සේ භව තණ්හ, ඊට පස්සේ විභව තණ්හාවට යනකොට තමයි ඔය දිට්ඨි අවිජ්ජා ඕග අපි මේ වංචනික ධර්මයක් සද්ධර්මය කියලා හිතාගෙන ඉන්නේ ඇති. චපල ගතියක් ඍජු ගතිය කියලා හිතාගෙන ඇති. ෂට ගතියක් අසට ගතියක් විදිහට හිතාගෙන ඇති. තේරෙනකොට පේනවා මේ ලෝකේ ජීවත් වෙන හැම එකාම චපලයි. හැම එකාම ෂටයි. හැම එකාම වංචනිකයි. ඉතින් ඒක නැතුව ඒගොල්ලෝ එක එක ධර්ම දිගේ තමන්ගේ සුදුහුණු ගා ගන්න කතාවක් මිසක් මේකක් ආවේ කිසිම කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ. මොකද මේ කක්කාවක් මේක තියෙන්නේ. ඒ නිසා ඒක අඩු කරන්න පුළුවන්. අඩුවෙන් පවු කරන්න පුළුවන්. කරගෙන කරගෙන යන තේනවා මේකට නැවත නැවත උපදින්න හිතෙනවා නම් රජ වේලා උපදින්න හිතෙනවා නම් සිටු වේලා උපදින්න හිතෙනවා නම් දරුවන්ට එහෙම ප්‍රාර්ථනා කරනවා අම්මට තාත්තට එහෙම ප්‍රාර්ථනා කරනවා ඒක හරියටම හරියනවා. මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ සාපය. ආන්නේ සාපේ තේරුම් ගන්නකොට තේනවා මේ ස්තුති කරන්නත් එපා පතන්නත් එපා. ඒ ලෝකේ උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය මොනවාකත් කරන්න එපෝ යන හැටියට වැල බැල යන වැටියට මැස්ස ගාගෙන හිටපන්. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්න පොරොන්දු වෙන්නත් එපා පතන්නත් එපා. මොකද මගේ මනාපේ යාගේ මනාපේ වෙන්න බෑ. එක්කෙනුගේ රස තව කෙනෙකුට වස වෙනවා. ඉති මිනිස්සු පූසෙක් හැදුවලු ඒ පුසට අමාරුවෙන් කම්බ කරන ගම හැමදාම උට කණ්ඩ ගෙනත් දෙනවලු. පුසා තේරුණාලු මේක සාමාන්‍ය පුසෙකුට හම්බෙන අවස්ථාවක් නෙවෙයි. දුප්පත් මිනිස්සේ කර මියෝ ඉන්න නිසා ගෙදර කොහොම හරි පුසෙක් හදන. ඊට පස්සේ පුසට දෙනවා මගේ මුගෙන් කනවා මිසක් මම ගේ පුදිය ගන්න මිසක් කවදාවත් මට උදව්වක් කළේ නැහැ. මං කවදා හරි මොන හරි හම්බුනොත් මේ ගෙහිමියාටත් මට දෙන්න ඕනේ කියලා. ඉතින් අර මීයේ හම්බුනාට පස්සේ කාලා වලිගෙත් ඉවරුනාට පස්සේ කල්පනා අනේ චකේ මට හම්බුච්ච දවසේ වැඩේ වෙනකොට බඩ පිරෙනකොටයි ගෙහිමියා මතක් වෙන්නේ. එදැසම මූ පැනපු ගමන් පැටව රොත්තක් ඉන්න එක තුන් හතර දෙනෙක්ව කටට අහුණා. ඒ විලයි ටග් ගාලා සතිය පිහිටියල් සතුප්පාලි උ දුවන ගිලාර ලේ පිර ලේ පැගිරෙන මී පැටිය කරු බත් කන්න පිඟයි සුඩු තියලා පිගාන උඩ තියලා ගියා. සෑහෙන ලොකු දෙයක් නේ අර කටේ තියෙන මී පැටිය ලේ කෙරද්දී කර්මංශය කන පිඟාන තියන්න අන්නේ උදව් තමයි පූසෝ කරන්නේ. ඔ පූසෝ කියලා කාර්ය જાතියක් කියලා තේරෙන්නේ කාර්ද තියෙන්නේ මොන ඉලෙක්ට්‍රික් උපකරණ ෆියුසෝද FUSO කියලා. ඔයත් පූසෝ කියලා තමයි කියන්නේ. හොඳම જાතිය Hi-Fi තමයි. ඉතින් ඒක අර කණමිනියගේ ඇඟේ බත් එකට ලී ගලන මීයේ ඌට දෙන්න තුන උප්පරිමේ. හැබැයි මේ මිනිස්සයාට බත් එක කාලා ඉවරයි. අපි කාට උදව්වක් කරුවත් ඒ ප්‍රමාණය ඒ තන යාගේ රුචියට කද්දාවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන ඕනම ස්තුතිය. ඒ නිසා කවුරුර ඉල්ලුවාට පස්සේ ඒක දෙන්න. ලොකුසාංශ කියලා තියෙනවා ඉල්ලීමක් කියන්නේ ඇඳිල්ලක්. තියෙනවනම් බඩබොක් හරි දෙන්න යාට ආයි කතා කරන්න එපා අඬවන්න එපා මිනිස්සු. ඉල්ල නොලැබුණාමත් නනරලු කට්ටිය. ඒක දෙවෙනි ඇඳිල්ල කියලා දාගන්න ඒක. ඉල්ලීමක් කරන්න එපා ජීවිතේ තියෙනකම්. අපිට එහෙම දෙන්න පුළුවන් සර්බලදාරි දිවි කෙනෙක් මේක නෑ යාපු වෙන්න එපා. තමන් ළඟට ඇවිල්ලා ඉල්ලුවා නම් කැවුත් හරි දීලා දාන්න. මොකද එතකොට මේ මංසර දොස් කියන්න බෑනේ මේ මම මේ කන බත් පිඟානලු මී පැටියෙක් දැම්මයි කියලා උඹට ඉල්ලුවා ගත්තේ. බිල්ලගෙන කාමං. ඒකෙන් තමයි මහබෝසතාන් වහන්සේ මෙච්චර අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගත්තේ. මිනිස්සු කවුරු හරි මොනවා හරි ඉල්ලුවානේ ඒ වෙලාවේදී මට ෂුවර්ද මේක අවශ්‍ය කරන්නේ මෙන්න තියනවා බෙදා ගන්න. ඉතින් එතකොට එන අදිෂ්ඨාන ශක්තිය මහපොළො හොල්ලන්න තරම්. පොළොවට අත තිබ්බාම ඝනකඩ මහපොළොප හිට පිට නැති මහපොළො සොලවන සයිස්. හැබැයි කාට උදව් කරන්න ගිහිල්ලා නෙමෙයි. අවශ්‍ය උදව්වක් ඇවිල්ලා කිව්වට පස්සේ ආ හිතනවා මම ළඟ තියෙනවා කියලා ජූතකේ ඇවිල්ලා ඉල්ලනකොට මගේ ගෑණි මේ දාලා යන්න හදනවා දාසියෝ දෙන්නෙක් නැතුවලා දරුවෝ දෙන්න. මේක අරගෙන ඵලයන් മന്ത്രി දේවියෙන් ඉස්සරලා ආවොත් කචල්. මේ වෙලාවේ එන වෙලාව. ඉතින් ජාලියටත් අවශ්‍යලා තිබුණා ක්‍රිෂ්ණ ජිනාව තියලා යන්න. මොකද අම්මා ආවොත් එන ගම තනියilla කිරිබොන වයස කෙල්ල. අපච්චි මේ නංගීව තියලා යන්න කිව්වා. අනේ පුතේ උඹලා මේ නැවක් කරනවා ඒකට වෙන්නේ හදන්නේ අඬන් දෙපා. අරම්පලයන් කිව්වා රෑබෝවෙන් ඉඳිසලා අරගෙන පලයන් කියලා ජූතකයට දුන්නා. ඉතින් මෙයා එනකොට බැලුවා දරුව දෙන්නයි ඉන්නේ අඬන් කිරි දෙවකන බලාන යනකොට මේ මිනිස්සුયા බවනා ගන්නවා. කියන්න හරි මගේ බුදු සාමිනේ දරන්න වැ දුකානේ කියලා කියන කතා කරන්නේ නැහැ. හැම තැනම එහුව දරුව දෙන්න. එතකොට අර මනුස්සයා යන්තම් කැලෙන් එළියට ගෙනියලා. ඉතින් අන්න ඒ වගේ ඉල්ලපු ජූතකේ ඉල්ලපු දෙ දෙන එක වෙනම කතාවක්. හැබැයි ජූතකයට එන්නේ කියලා දුන්නම් mantri devigen ඉතින් දික්ක සාධන අඩුයි මානවජ වාසිකම් පිළිබඳ ප්‍රශ්නයි ළමා අපහින්තනයයි මහා බරපතල වැඩ ගොඩක් යනවා. අර කී දරුව දීලා ඉල්ලපු දේ කෑවට පස්සේ කමන්නේ. ඉතින් එතින්දි ওই යෝග ඕග මේ එහෙම නැත්නම් කාමෝග භවෝග දිට්ඨෝග එකක්වත්ම නැහැ. මේ හිතාමතා කරන්න ගියාට පස්සේ තමයි අනුන්ට උදව් කරන්න ගියාට පස්සේ හතරම තියෙනවා. මොකද අනුන්ට උදව් නෙමෙයි කරන්නේ මේ තමන්ටම තමන් පුම්බ ගැනීමක් කරන්නේ කොපින් කරගන්න නැත්නම් මාන්නේ වඩා ගන්න. එහෙම නැත්නම් මේ තමන්ගේ කීර්ති නාමේ වඩා ගන්න අපි මහේ සාක්‍ය ලීලාවෙන් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ අපිට තියෙන ලෙඩක් මේ. එහෙනම් කවුරුද ඉල්ලුවාට පස්සේ දෙනවයි කියන්නේ ඒක ඉතින් සාමාන්‍ය ගනුදෙනුව තමයි. ඉතින් ඒක තේරෙන්නේ ওই දිට්ඨෝග භවෝග අවිජ්ජෝග කියන දෙකේදී අපි අපේ මානසිකත්වයේ සහ කීර්ති නාමයේ වඩා ගන්න මුන්න තරම් මේ මොනවද ඒවට කියන්නේ සංවිධාන පිටව ගන්න. අර සමිතියේ සභාපති මේ සමිතියේ ලේකම් අර සුභ සාධන සමිතියේ මේ මරණ දාර සමිතිය කියලා ඉතින් අර මැරිච්ච මිනිස්සු දඩ බීම කරගෙන ওই කීයක් කරේ හම්බ කර ගන්නවා. හම්බ කරන්නේ සල්ලි වලින් නෙවෙයි ඩෝපමයින් හෝමෝන් එක මාර්ගයෙන්. යාට ඩෝපමයින් එනවා ඒකෙන්. වෙන මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක නරක නැන්නේ සමාජයේ. ඒකනේ සාමාන්‍යයෙන් අපි ඔය සැමරිටන් බෙනිවලන් කියලා ලෝකේ උගන්වන්න හදන්නේ. ඉතින් ඌ ඇත්තටම ඉහළ මට්ටමකින් ඔය මේ පල්ලි වලින් සිද්ධ වෙනවා. මිනිස්සු දෙන මොකටද? ආගමට හරවා. අපි ඉතින් එකක් නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන ඉහළ මට්ටමට යනකොට මේ අවිජ්ජෝග දිට්ඨෝග කියන දෙක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ මාළුන්කි පුත්තු සූත්‍රයේ අවුරුදු 6 වෙනකන් ළමේ ළඟ නැහැ. මොකද සක්කාය දිට්ඨියක් තියා සක්කායවත් අඳුරන්නේ නැහැ නේ. මම කියන එකවත් දන්නේ නැති කාට සක්කාය දිට්ඨියක් හෝ දිට්ඨෝගෙ ඉන්නේ නැහැ. අවිජ්ජෝග කියලා කියන්නේ දැනුමක් නැත්නම් අවිද්‍යාවක් නැහැ. එනිසා වයසට යනකොට තමයි ඔක හැදෙන්නේ. එනිසා පොඩි දරුවට එවුව නැහැ. නමුත් දන්නේ නැති බව නිසා තිබුණා නැති බව දන්නේ නැති නිසා උට ආනිසංස නැහැ. දැන් අපි එහෙම නෙවෙයි. අපි ඉස්සල්ලාම ඕග යෝග අඳුරගෙන ඒකෙන් අපිට වෙන හානිය තේරෙන්නේ නැති එක තමයි තකතිරුකම කියන්නේ. අපි තාම ඒක මල් මාලයක් වගේ කරේ දාගෙන මේ ආඩම්බර වෙනවා. නමුත් ඒක තේරිච්ච දවසේ තේරෙනවා දෙවැන්නේක් සම්බන්ධ නැහැ. මේ මම්මයි මේක බදාගෙන කරේ දාගෙන හිටියේ. අහකන්න නැයි ඔඩොක් විදාන කනවා කියන්නේ ඒකෙදි කාමෝග භවෝග කියන දෙක යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන නිස්සරණාධ්‍යාසය වැඩපු කෙනෙකුට නම් මං හිතන අවිජ්ජෝග දිඨෝග කියනවා තේරුම් ගැනීමට පුළුවන් වෙයි. ඒක නිසා කියනවා සමාහිතෝ භික්ඛවේ යතා භූතං ජානාති පස්සති. ඒ සමාහිතෝ භික්ඛවේ කියලා කියන්නේ කාමෝග භවෝග කියන දෙක මට්ටමකට తాවකාලිකව යටපත් කළා තියෙනවා. ගණ්‍යා කිරේ කුලයා කිරේ බැඳීමක් නැහැ. ඉදුරම් පිටවීමක් නැහැ. නැත්තම් නීවරණ ටික නැහැ. එතකොට ලූසල බලනකොට පේන්නේ තියෙන්නේ ආත්පස තමන්ගේ තකතිරුකම. එහෙම නැත්තම් ආත්පසව පේන තමන්ගේ මේ දිත්‍ති. මේ සිංහල බුද්ධ ආගමයි මට අරක වෙන්න ඕනේ මේක වොන්නන් කිය. ඉතින් මෙතෙක් කල් ඒක ඇත්තටම අපිට උදව් කරා. ඒ මෙතෙන්ද එන්න උදව් කරා. නමුත් දැන් පේනවා ඒකම කොක්කක් වෙනවා. ඒක හරියටම මේ විතක්කේවා. විතක්ක අපිට පළවෙනි ධ්‍යානෙ ලබා ගන්න උදව් කරනවා දෙවෙනි ධ්‍යානෙට බාධා කරනවා. ඒ නිසා පළවෙනි ධ්‍යානෙට යනකොට සවිතක්කං සවිචාරං දෙවෙනි ධ්‍යානෙට යනකොට අවිතක්කං අවිචාරං නැත්තම් අවිතක්කං විචාරමත්තං කියනවා. අන්න ඒක තමයි මේ කොතෙක් දුරට යනකම් විතක්කේ අවශ්‍යද කොතෙක් යනකොට ඒක අයින් කරනවද කියන එක උගන්නන්න බෑ. කරලා පුරුදු වෙන්න ඕනේ. අපි කන්ද නගිනකම් ඉනිමග ඕනේ වුණාට බහින්ද නම් ඉනිමක තියලා බහින්ද ඒකටට යන්න නම් ඉනිමකට පයින් ගහවට කවන්නේ ඒ වගේම රිටපැනීම පණිනවා නම් ඉහළටම යන්න රිට අවශ්‍ය වුණාට දිනන්න ඕන නම් රිට විසි කරන්න ඕන පෝල් වෝල්ඩ් කියලා කියන්නේ ඒකයි මම ඒක අර බෝඩ් එකක් ඇඳලා පෙන්නලා තියලා තියෙන පල්ලිහත් එකක් දැම්මා ඉහළටම ගියාට පස්සේ පෝල් එක විසි කරුවේ නැත්තම් ගොඩේවණක් නැහැ ඉතින් ඒ නිසා තමයි අර උදව් කරපු අවසානි දක්වා උදව්ක අන්තිම බිඳුවටම උදව්ව ගන්න ඒකල විසි කරලා දාන්න ඒක තමයි පෝල් එකට කරන්න පුළුවන් නාම්බුව ඒක රබින්දනාත් ටාගෝර් කියනවා උස්මිනිතුන් කුස්පිරවෙන බුජුන් මේත සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණි රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුෝගියේ අවසන් ගමනට යන මා ජනතා පාදූ විල්ලෙන් ශලි වෙලි මියයයි යන්නේ මම දාපන් ඔය මිනිහක් ගෙනියන පාරට රණවිරුෙක්ගේ ඒ මැරෙන එකමට සැපයි මේ ගෑනුන්ගේ කොණ්ඩොල ඉන්නවට වැඩිය එතැන් මේ පෙරේතියෝ බත් කරන කේම කෑමේසොල ඉන්නවට වැඩිය මලක පැතුම ඉච්චාරයි. ඉතින් ඒකත් ඒ වගේ තමයි බුදුජානක විසින් මතක් කරේ මේ ලද මනුෂ්‍ය ජීවිතේ මේ නිකං මේ ආලවට්ටම් වඩණ්ඩයි අනම්මනම් කර කර හිටිය ඇති මදිනම් කරන්න. හැබැයි එතකොට දිත්තෝක අවිජ්ජෝක තේරෙනකොට පේනවා අනේ අපි මෙච්චර කල් කී දාහක් නොම ගැරලා තියනවා. මම හුඟක් වෙලාවට කරන එක අනවශ්‍ය වැඩක් මේ දවස්වල ටිකක් භයානකයි කියන එක. ගුරුවරයෙක් වෙච්චාම ළමයි කී දෙනෙක් නොමගරනවද කියලා. උංගක් කෝ පෙන්ෂන් ගත්තා අම්මලා ඇවිල්ලා කියනවා මම මෙච්චර ඉස්කෝලේ මම කිව්වා ළමයි කී දෙනෙක් නොමගරන. උඹ සතිය දන්නවද නැන්නේ මොනවද ඉගෙනුවේ? මොනෝ හරි උගන්ලා තියෙනවනේ. ඔය පොතක තියෙන මොනෝ හරි උගන්ලා තියෙන්නේ උඹ දන්නෙත් නැහැ. උගන්නෝ ඒක නම් ඇත්ත තමයි. අර ගියපාර වැඩමුළුවට ආපු අම්ම කෙනෙක් කියනවා මම ඉතිහාසය උගන්වලා ළමයි විශ්වවිද්‍යාලයල්ලා හරි සතුටු වුණා. මේ ළඟ සති පාසලට ආවට පස්සේ තුනලු මම මොනවද මෙතෙක් කල් කිරුවේ කියලා. දැන්ලු දන්නේ ළමෙන්ට උගන්වන්න ඕනේ දේ. මම මෙතෙක් කල් ඉතිහාසයට දක්ෂයි 13 පන්තිට ඉගෙනනවා විශ්වවිද්‍යාලටත් ඇරියා. මට අද පණිවිඩයක් හම්බුණා උගන්වන්න ඕනේ මොකද්ද කියලා ගුරුවරයාට. එහෙම දිහා බලනකොට ඒ ලෝක ගුරු එහෙම නැත්නම් අනම්මනම් කියලා කිව්වට Taman ගොඩ වෙන්නේ නැතුව මේ අනුන්ගේ සීනි කිරණ කට්ටිය මඩවලේ ඉඳගෙන මඩවලේ තියෙන කට්ටිය උස්සන්න හදන එක තේරෙන්නේ දිට්ඨෝග අවිජ්ජෝග කියන දෙකේ තේරෙන්නේ එතකොට හැබැයි යා කාමෝග භවෝග පිළිබඳව දැහැහෙන්න ඔලු උස්සලා තියෙනවා. එතකොට යාට ඈත පේනවා. සමාහිතෝ භික්කවේ ජානාති පස්සදී යතා භූතං. ඉතින් ඒක නැති පිස්සු රජ කරන ලෝකයක් මේක. පිස්ස විනිශ්චය කරන උසාවියක් මේක. පිස්ස උපදෙස් දෙන ආගමික නායකයෝ ඉන්න ලෝකයක් මේක. ඉතින් මේ මිනිස්සුන්ගේ මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. යාර ෆාද කෙනෙක් කතා කරන ඉඳලා ඇහිලා තියෙනවා. ඒ අපි ස්වාමීන් වහන්සේම කියන්නේ ෆාද කියනවලු අපේ පල්ලිය ඇතුළෙත් අපේම ෆාදස්ලා තමහලාට කන්‍යා සෝවිරයන් දූෂණය කරනවා. ඉතින් කියන්නේ ෆාද සන්තෝෂින් නැති එක නෙමෙයි මේකේ පේන්න තියෙන එක. යා ෆාද උනාට යා පිරිලා නැහැනේ ඒකනේ යා මේ කාමුක අපක්‍රීඩා කරන්නේ. අපි කියන්නේ හාමුදු කෙනෙක් මේ කාමීත්‍යචාරය යෙදෙනවා නම් හාමුදු සන්තෝෂ නැති එක නේක පේන තියෙන්නේ. එන ඇති මොනවද උගන්වන්නේ? එහෙම නැති ඉගෙනILLE මොකද්ද අඩුවක් තියෙනවනේ. එහෙම නැත්නම් මේ කාමුක දේවල් බව මේ උපභෝග සුපෝක භෝගී වස්තු විල්ලන්න යන්නේ නැහැ නේ. ස්ත්‍රී දූෂණේ වගේ දෙයක් තව ආත්මයක් විනාශ කරන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා අපිට පේනවා අපි මේ කියන දේ අපි තේරුම් අරන්නේ නැහැ. එහෙම නැත්නම් අපි තාම පීඩිතයි, පිපාසිතයි. අපි ඉන්නේ මේ බඩගින්නේ. ඉතින් එතකොට අර කාමයේ අන්තරේ වැඩ. නමුත් ඒ දෙක පැන්නුවා නම් කාමෝග භවෝග පැන්නුවා නම් යටික ලේසි වැඩක් හින්දා නෙමෙයි මම මෙහෙම කියන්නේ. යම්මකට පැන්නුවා නම් යාර තේරෙන පටන් ගන්නවා දිට්ඨෝග අවිජ්ජෝග කියන එක. ඉතින් ඒක පිළිබඳව දැන් සෑහෙන විස්තරයක් උත්සාහයක් කටුකුරුඳු සාංශය ගත්ත නිසා මම මෙතනින් මගේ කයිවාරුව නතර කරනවා. ඉතින් කාටරි අවශ්‍ය නම් මම ඉල්ලා හිටිනවා මෙතනින් අපි විෘත්ත ධර්ම සාකච්ඡාවක් බාඩපත් කරගනිමු. තම තමන්ගේ කමඨාන් සම්බන්ධව හෝ එහෙනම් වෙන මාත්‍රිකා විවේචන අදහස් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා.
ආනන්දසේ
අවසරයි පොඩ්ඩක් ඉඳ අපිට මේන් තියෙන නිසන් වණෙන් ප්‍රකාශයක් ඔව්
අවසරයි සන්නාංශ මේ මම අර ලොකු සන්නාංශ ලියපු පොතක දැක්කා මේ තණ්හාව කියන එක 108 ආකාරයකට යෙදෙනවා කියලා ඒක ගැන පැහැදිලි කරගන්න තමයි මේ පොඩ්ඩක් මේ අවස්ථාව ගන්න. ඒකේ කියනවා මේ රූප වේදනා නැ ආයතන ආයතන 6 ආයතන 6ට ගත්තාම නැ රූප වේදනා සංඥා
මතක රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප
අනේ එහෙමයි. ඒක ගත්තාම 6යි. ඊට පස්සේ ආයතන 6ට ගත්තාම 6යි. එතන 18යි 36 වෙලා ඊට පස්සේ ඒක කාමතණ්හා භවතණ්හා විවතණ්හා තුනෙන් වැඩි කරපුවාම 108 ආකාරයකට හැදෙනවා කියලා. ඔන්න ඕක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරගන්නයි මම මතක කළේ.
ඔච්චර නෙමෙයි. පැහැදිලි කරපු ටික තමයි තියෙන්නේ. ඔය පැහැදිලි කරපු තමයි 18 ආකාර අජ්ජත් ආයතන 6යි, බහිද්ද ආයතන 6යි, විඥාන 6යි, 18යි, 18 වරක් 3, 18 වරක් 2, අජ්ජත් බහිද්ද 36යි, ඒ වගේ 3යි. නේ කාම භව විභව.
ඒක අතීත අනාගත වර්තමාන තුනේ වැඩි කරනවා.
ආ නේ නම් මට වැරදිලා තියෙනවා. ඉතින් ඔච්චර තමයි ඉලක්කම් ගන්න කිව්වොත් කට්ටිය කට ඇරගෙන ඉන්නේ. දැන් 107යි කිව්වේ 8 වෙනි එක මොකද්ද කියලා. හතක් ලියාගෙන කියන සෝයන්ත 108 කියනොත් මට 7 ලියා 108 ලියා ගන්න බැරි නෑ කියලා. අය ඉලක්කමක් කියන්න එපා. බැරිලා කියපු ගමන් කට්ටිය දැන් කොටේට ඉන්නවා. අර මෙතන ලීමෝලක හදලා තිබුණා වෙසක් තෝරනවා. ඒ විසක්තරනේ අනිත ඔක්කොම නිශ්චල ඡාය එක තැනක විතරක් අන්ධකාරය පෙන්වනවා. ඉතින් අස්සය දැන් පයින් දානකොට මේ නවුස් කරන එක නේ ඔන්න අස්සය පයින් දාන්නේ ඔට්ටු තියාගෙන කට්ටි දැමම තියාගන්න. මොකද අස්සේ පෙන්නන්න බෑ. අස්සේ තිබ්බ ගඟ ඔට්ටු තියන. මේ අන්ධකාරය පයින් දාන්නේ ඔන්න දැමම ඔට්ටු තියන කට්ටි තියාගන්න කියලා. ඉලක්කමක් කිව්වොත් අභිධර්ම පුරුදු කරපු මිනිස්සුන්ට ඒගොල්ලේ ඉලක්කම් ටිකෙන් තමයි ගණන් කියන්නේ. බුරු පරිසංශ ඕනම කතාවක් කියපුවම ගාතාවක් කියන එකේ ඔක්කොම සම්පූර්ණ වෙන මේ ගාතාව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක කිව්වට පස්සේ ඒක සම්පූර්ණම් දේශනාව සම්පූර්ණයි. ඒ නිසා කියන අපි ධර්මයෙන් දන්නේ නැත්නම් දේශනාව සම්පූර්ණ නැහැ. මොකද අර මොනවද ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඔක්කොම එකතු කරලා හදන මේ විබ්ජියර් කියලා කියන්නේ මේ VIB එක එක කලර්ස් වල නන්නේ. ඒකට වෙන නමක් කියනවා. මොනග්‍රෑම්ද මොකද්ද කියලා. ඒකේ සිංහලේ තියෙනවා උද්දාන ගාථා කියලා. ඒකේ තියෙන ඔක්කොම මාතෘකා ටික. ඉතින් උද්දාන ගාථා දන මාතෘකා ටික කාර්යලාද කියලා බලතැයි. ඉතින් අභිධර්ම කියන්නේ ඕකට. ඉතින් අභිධර්ම දන්නේ එක්කන අහගෙන ඉන්න 107ක් කියවමු 8 වෙනි කියවනේ නම් මූ දක්ෂ කතිකෙන් නෙවෙයි. මොකද ඌ බලන්නේ අඩුපාඩු විතරනේ. නිසා ඔය ඕක 4ද 3ද ඉතින් 3ක් ලියා ගන්න පටපට ගන්න 4 වෙනි එක නැහැනේ. ඉතින් ඉන්දියන්නේ. සංසෝ ඕක හතරක් ගැන කතා කරා මන්ට තුනක් අහු වුණා ඉතුරු එක අල්ලලා දෙන්න කියලා. ඉන්සා බුදුරජාණන්ති කියනවා විචිකිච්ඡාවක් එන්නේ නැහැ ධර්මයේ දන්නේ නැති එක්කනවා. ධර්මයේ දන්න අයට විතරයි විචිකිච්ඡාව තියෙන නිසා විචිකිච්ඡාව කියන්නේ ධර්මයේම දායාදයක්. ඉතින් 108 10ත ඇگی ඕක ඕනනම් තව දෙකකින් වැඩි කරන්න පුළුවන්. ඒකට 216 එකට ගන්න පුළුවන්. ඔයාගේ 118යි මගේ 118යි 130 ඕනේ ධර්මක ඉලක්කම් හදන්න පුළුවන්. ඒ කොතන ජීද නතර කරන්න කියන එක 108 න් නතර කරනවද 216 න් නතර කරනවද 320 කින් 24 න් නතර ඕකට තමයි වාද තියෙන්නේ. එකක්ද දෙකක්ද දෙකක්ද තුනක්ද. ඉතින් සා ලොකු සංසෙත් ලියලා තිනවා අපි 18 පොලක තියෙනවා විපස්සනාට හරවන්න පුළුවන් දැන් 17 පොලක. මෙහෙමයි. ඉතින් ඕක අල්ලා ගත්තාම ඒ කිව්වොත් අරමණු සටික ඉගෙන ගන්නකම් නිවන් දකින්න ඕනේ නෑ. අර 17 මොකද්ද කියලා බලා ගන්න ඕනේ. ඒවා එකක් තියෙනවා. ඉතින් ඒකට මේ පොතේ තියෙනවා. මේ පොත පොඩ්ඩක් ගෙනලා පෙන්නවා නම් ඕනම කෙනෙකුට මේ පොත බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ ඒ තෘෂ්ණාව 108ක් නෙවෙයි ගොඩාක් වාර වලට කඩලා පෙන්වන්න පුළුවන්. ඒක එක්කලා ගන්න බැලුම් දෘෂ්ටි කෝණේ හැටියට තමයි. අපි යනවා Zoom එකේ කවුද කතා කරන්න ගියේ?
ස්වාමීන් වහන්සේ අවසරයි. මම නිරංජා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න නිසන්දවන්නේ එවලා තියෙනවත් උනා ඒ ඇඩ්‍රස් එකෙන් අපිට හම්බ වෙලා තියෙනවා තව තුනක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක අගහරුවාදට කියන්නද අද ප්‍රශ්න හතක්
අපි සිංහලෙන් නිරංජන දෙහිතන එකක් ඉදිරිපත් කරනවා එන්න තාලෙන් බලමු ඔක්කොම ගන්නවද කියලා
එහෙමයි ස්වාමීන් වහන්සේ මම ලැබිච්ච පිළිවෙලට කියවන්න පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේදීම පොළව හා පාද ස්පර්ශය ඉතා සියුම්. විලුඹ සහ ඇඟිලි ස්පර්ශ වන අයුරු දුටු නමුත් එම ස්පර්ශයන් දෙකෙහි වෙනසක් නොවුණේ. සක්මන නිරායාසයෙන් සිදුවිය. විටින් විට දෙපතුල් උණුසුම් බවක් දැනුනි. ටිකකින් සක්මනේ වේගය අඩුවිය. එවිට විලුඹ එසවෙන අයුරුත් ඇඟිලි තදවන අයුරුත් වෙන වෙනම නිරීක්ෂණය විය. එය දෙස බලා සිටි විට මුළු කකුලම එකට යනවාසේ දැනුනි. සිතුවිලි ඉතාමත් අල්පව පැමිණි අතර ආගන්තුක යමක් පැමිණි ලෙස ඒවා දෙස බලා සිටිමි. පර්යංක භාවනාව. කයට සිත තබා සැහැල්ලුව සිටියෙමි. කයෙහි කිසිදු චලනයක් නොමැති නිසල්මන් බවක් පෙන්වන තරමේ ඉතා සියුම් චලනයන් උදරයට උඩ කොටසේ දුටුවෙමි. එය දෙස බලා සිටීමේදී එය සියුම්ව අඩු වැඩි වන බවක් සිටිමි. හිස පෙදෙසේ ගැස්මක් සියුම් වූ අතර බලා සිටි විට නැති විය. බාහිර පුද්ගලයෙකු විත් මාහට බොහෝ වේලාවක් කතා කළ නමුදු එයට පිළිතුරු නොදුන්නෙමි. එය කයෙහි චලනයන් වෙනස් වන අයුරු දැකීමට මහඟු අවස්ථාවක් ලෙස දැනුණු බැවින් මූලික කමඨහනේම සිටියෙමි. මුළු කයම ඉතාමත් වේගයෙන් චලනය වීමට වුණි. පැහැපත්ව තිබූ ඉදිරි පෙදෙසෙහි වර්ණයන් වෙනස් වන්නට විය. සිතුවිලි ගලා එන්නට විය. ඒවා දෙස බලා සිටීමේදී ක්‍රමක්‍රමයෙන් එය සංසිඳුනි. හිසෙහි පිටුපස සීතල වන බවක් දැනුනි. දළලේ සියුම් තද බවක් හිසෙහි කම්පන සියුම්ව දැනුනි. කකුලේ දැඩි වේදනාවක් පැමිණි බැවින් ඉරියව් මාරු කර පරයන්කයට පැමිණීමි. කය නිසල්මන් බවද ඉදිරිය සියුම්ව දීප්තිමත් බවක්ද දුටිමි. අත්ලෙන් ආරම්භ කර කයෙහි උඩු කොටසේ චලනයක් දුටු අතර එයද ක්‍රමයෙන් නැතිවිය. සිතුවිලි පැමිණිමුත් ඒවා දැන ගැනීමෙන් නැතිවිය. ගරු ස්වාමීන් වහන්ස සුදුසු උපදෙසක් දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. වර්තාව අවසන්.
මට සාදාන සැකයක් තියෙනවා කියවපු වර්තාවක් වෙන්න ඇති. නිරංජයට කොහෙන්ද හම්බුනේ උග?
ස්වාමීන් වහන්ස නිස්සරණ වනේ කමඨහන් වර්තා තුනක් ඉවල තිබ්බා. නිස්සරණ කමඨහන් කියන්නේ.
එහෙම නැහැ නේ මේන් කමඨහන් වර්තාව ආයෙත් අහන්නේ.
ඒක
ඊයේ කියවන්න බැරි වුණාද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ මම හිතන්නේ කොයි දිහට ඔය රචනා ස්වරූපයෙන් මට මතක තියෙනවා. ඇත්තට සමාඩුව කියනකොට මට නිඳ කිල්ල තියෙනවා. එතකොට මටත් මතක වෙනවා මේවක් තියෙනවා. මේක මට හිතනවා කියලා වෙන්නත් තියෙන කියලා. ඒ කියන්නේ ඔය කියන විදිහට Nissan වලින් ඔහෙට පණිවිඩය යනවා කියන එක වෙන්නේ නැහැ. එහෙම එකක් කරන්නේ නැහැ. කිරනවා තියෙන හෙට මේ අනිද්ද තියෙන රිට්‍රීට් එකට දාන එක. ඒ සෝස් එක පොඩ්ඩක් බලන්න නිරංජා. කෙසේ නමුත් ඒ විදිහට සක්මණේ පරියන්කයට මේක ගිහිල්ලක් තියෙනවා මේ භාවනා මේ ඌරුව ගියාට පස්සේ විස්තරත් වශයෙන් පේනවා. ඉතින් ඒ වගේ පෙනෙද්දී සතියට සහ මූල කර්මස්ථානට මොකද වෙන්නේ කියන එක ඒ තේමාව මුල් කරගෙන රචනෙ ලියනවනම් ඔකට හොඳ කොඳුයට පෙළක් සකස් වෙනවා. ඉතින් ඒක නිසා පවැත්ම ගැන හොඳට බලලා තිනවා. නමුත් ඒකෙදී සතිය තේමාවයි මූල කර්මස්ථානයේට වෙනකොට සක්මනේ මූල කර්මස්ථාන මොන වගේ වෙනස්කම් වෙනවද, ඉඳගෙන ඉන්නකොට මූල කර්මස්ථාන මොන වගේ වෙනස්කම් වෙනවද කියලා බලන තේමාව අහගෙන ඉන්න කෙනාට ඊන කෙනාට පැහැදිලි වෙනව නම් ඒ තේමාව විසින් තමන් ඉදිරියට අරගෙන යනවා. අපි යන් ඊගාවෙකට.
ස්වාමීන්
වහන්සේ ඊළඟ ප්‍රශ්න දෙකක් එහෙන් ආපු දෙකක් ඒක. යා කියවලා බලමු කාටද වැදගත් නිරංජනද මටද නිස්සන්න වණේටද කියලා. එතකොට බලන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. නිතර නිතර කමඨහන් වාර්තා සැපයීමට අවස්ථාව නොලැබුණත් නිතිපතා පොත් ලැබීමද කමඨහන් සාකච්ඡා වැඩමුළුවට සහභාගී වීමද කරමින් මගේ අත්දැකීම් සමග සසදා ළමින් ඒ උතුම් උපදේශ වලින් තෘප්තිමත් වෙමි. උතුම් ධර්මදේශනා වරක් දෙවරක් නොව කිහිප වරක් අසා උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක වෙමි. ස්වාමීන් වහන්ස, ඒ අතරතුර වාර්තා දෙකකදී ලද විශේෂ අත්දැකීම් වාර්තා කර ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. 1. සක්මන් භාවනාව. දැනට හැම දිනකම සතිමත්ව කෙරෙහි කියා සිටමි. වම දකුණ වශයෙන් හෝ අනෙකුත් ආකාරයෙන් විතක්ක විචාර නොමැතිව සතිමත් කය ඉබේ ඇවිදින ආකාරය දැකීමට හැකි විය. එය ඉතා ප්‍රායෝගික බව ප්‍රත්‍යක්ෂ වූ බැවින් සක්මනේදී ධානගත වීමක් ලැබීමේ කැමැත්තෙන් පසුගිය දිනක නිසි පරිසරය ලද විටක අදිෂ්ඨාන පූර්වකව පුරුදු පරිදි සක්මන ඇරඹීය. සක්මන් වාර කිහිපයකට පසු සැදැහැ සිතින් කෘතඥාපූර්වකව ගත් අදිෂ්ඨානය සිහිපත් වනවාත් සමගම දිනෙත් වඩාත් අඩවන් වී හිසමතින් පහළට නිකුත් වන විදුලි පන්දමක ආලෝකයක් වැනි රවුමක් පැහැදිලි වූ අතර වටපිටාව නොපෙනීම ගියේය. ආයාසයෙන්වත් ඇස් අරින්නට බැරි තරමට ඇස් පිය බර විය. ළඟින්ම සක්මන් කරන අයගේ දෙපා සෙවනැලි පමණක් තිස්සුණත් කිසිම අරමුණක් හෝ බාධාවක් නොවීය. ගැඹුරු සමාධිගත තත්ත්වයක් වෙනේ. ඉබේ ඇවිදින කය ඉඳහිට දෙපසට දැනෙන බවක් මෙන් සංඥාවක් පමණක් විය. කාලය අවසන් වන විට මෙය නැතිවන බව දනි. ඒත් පසුතැවීමක් නොවීය. සීනුව නාද වී පැයක සක්වන අවසන් විය. ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රශ්නය වූයේ මෙසේ අදිෂ්ඨාන කිරීම නොකළ යුතුද යන්නයි. දෙක, පර්යන්තය. පුරුදු පරිදි උදෑසන බුද්ධ වන්දනාව කර සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලා යෝගාවචර ගුරු දෙගුරු උතුමන් වහන්සේලා වන්දනා කර කය පර්යන්ත භාවනාවට සූදානම් විය. විනාඩි දෙක තුනකින් සිත සංසුන් විය. පුෂ්ප සංසිඳී ගියේ ගිය කයේ වේදනා කිසිත් නැතිවීම ගැන සතුටු විය. දාන ගුණ වශයෙන් කුස තුල වාතය හඬගෙන නැගීම ඉඳහිට ඇසුනි. එයටද අවධානය යොමු නොවි ඒ සංඥාවත් නැකී ගොස් නිහඬ වී නිහඬේ හඬවෙනි නිහඬ හඬක් පමණක් ඇති තැනටපත් විය. ඉතා ආලෝකමත් තැනකි. මද වේලාවකින් කය නොදැන්නත් වචනයෙන් නොදන්නා සියුම් සුපයක් වැනි දැනීමක් කය පුරා නලියන බවක් ඇතිවිය. භාවනාවේ මුල් අවධියේදී දැනෙන කම්පන චංචලද නොවන බව දනිමි. සිතට පමණක් දැනෙනවාද බැලුව විට ඇඟිලි තුඩුවලට පවා දැනෙන සුපයකි. පැයකට වඩා කාලය අවසන් වූයේ නොදැනීමය. ඉතා බැති බතින් ඔබ වහන්සේලා සිහිපත් කරමින් පින් අනුමෝදන් කෙළෙමි. පර්යන්තය අවසානයේ පුරුද්දක් ලෙසට ධර්මදේශනාවකටද යොමු විය. අහඹු ලෙසට ගැළපෙන දේශනාවක් ලැබෙන්නේද පෙර පින ලෙස සිටේ. එකවර යොමු වූයේ අවේද සිත සුපය නම් වූ දේශනාවයි. අවසානයේ තව තවත් ආවේක් ප්‍රසාදය ඇති විය. එසේ සිතා තීරණ ගැනීම නොගැලපේද කියා කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් දහම Zoom තාක්ෂණයේ ඔස්සේ අප වෙත ලබා දීමට කටයුතු කරන සියලු දෙනාට කෘතඥාපූර්වක පින් අනුමෝදන් කරමි. සෑම දිනම උතුම් නිවනින් සැනසේවා. එපමණයි ස්වාමින් වහන්සේ.
ඒත් මගේ සැකේ තාම තියෙනවා. ඔක ඊයේ අපි සාකච්ඡා කරා කියලා. නෝතද දෙවෙනි සැරේට අහනකොට මට දෙනවා ඊට වැඩිය තොරතුරු ලැබෙනවා කියලා. ඒක සාමාන්‍ය පොත්පත් වල දැනුමේ සක්මන් කරමින් ධානාගත වෙනවා කියන එක පුරුදු පුහුණු කරනවා වශී කරනවා කියන එකක් නැහැ. නමුත් ධානයේකින් යුක්තව වැඩ කරන්න පුළුවන් බවක් සඳහන් වෙනවා. ඒක ඉස්සින්නාන්ති කෙනෙක් කමන යෝගා මේ කවුද ධානලාභියෙක් අහසින් යද්දී ජල ක්‍රීඩා කරන කාන්තාවන් දැකලා එතනදී රාගය ඇති වෙනවා. එතකොටම ධානයෙන් පිරීලා တටු දාච්ච කුරුල්ලෙක් වගේ වැටුනේ නැතුළු හේම හිමිට පාත් වුණා. ඉතින් ඒකෙන් සඳහන් වෙනවා ඉතින් ධානයක ඉඳගෙන අහසින් යනවා වගේ කරන්න පුළුවන්. ඒක නිසා ධාන ඔයගේ වශී කරන දේවල් අදිෂ්ඨාන කරන දේවල් සාමාන්‍ය සක්මනේදී කරන්නේ මයේ දැනුම හැටියට නම් පරියන්කේ තමයි කෙරෙන්නේ. ඊට පස්සේ හිතුවොත් සක්මන් කරන ගමන් මම මේ ධානය කියලා හිතේ තියෙන කන්ඩිෂනින් කියන එකක්. ඒක තමයි යෝය ඉන්ෆරෙන්ෂියල් නොලෙජ් එහෙම නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් කියලා කියන්නේ එහෙම හිතුවොත් වෙනවා. ඉඳගෙන වුණත් මට පළවෙනි ධානය ලැබෙවයි කිව්වොත් කවදාවත් භාවනා නොකරපු කෙනෙකුටත් මොකද්දෝ වෙනවා. ඒකට හිතේ තියෙන ප්ලාසිබෝ ඉෆෙක්ට් එකෙන් වෙනවා. ඉතින් ඒක කොන්සෙප්ට් එකක්ද රියැලිටි එකක්ද කියලා තෝරන් ගන්න බැරිකම නිසා අද හුඟක් කර්මස්ථානාචාරවරු 1 2 3 4 ක්‍රමයට ධානය දෙනවා. දුන්න කටියට මොකද වෙනව? ඊට පස්සේ පළවෙනි මාර්ග ඥානට අදිෂ්ඨාන කරනවා. එතකොටත් මොකද වෙනව? මේකෙන් කාට හරි සීල ශික්ෂා සමාධි ශික්ෂා වෙන්න ලැජ්ජ බය එනවනම් මං කියන හොඳයි කිය. මුණාද නැද්ද කියන එක නම් තේරුම් ගන්න බෑ. අර වැඩෙනව නම් යාට තියෙන ලාභේ තමයි මේ වැඩෙන්නේ නැති කෙනෙක් මේ ඉඳලා තියෙන ධ්‍යානයක කියලා ඉඳලා තියෙන මාර්ගඵලය කියලා තේරුම් ගත්තොත් වැරද්දක කියලා සීදීනසා ගත්තොත් පුරුදු වෙන්න එපා. එහෙම වෙනවා. ඒ තරම්ම එයා දැන් මම ධ්‍යාන ලැබලා තියෙනවා මම මාර්ගයෙන් ලැබලා තියෙන කියලා කටපුච්චානම් කරන්න යනවා අර මේ හික්මනව වෙනුවට එහෙම කරලා අන්තිමට බලනකොට මේක බොරුවක් කියලා තේරුනොත් වැළලා ගන්නවා මිසක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය යෝගාවචර සිදුවෙන නිසා අපේ ලොකු සාන්ති කරන හැම වෙලාවෙම අවතක්සේරු කරන්න ඕක කියා පාන්න එපා. අනුගේ දෙයක් කියන්නත් එපා තමන්ගේ දෙයක් කියන්න එපා. ඉතින් ඒ කියන්න එපා කිව්වොත් දඬුවම් දෙනවා රාජකීය දඬුවම් එහෙම එක්කුත් නෙවෙයි මම මේ කියන්නේ. නොකිය හිටපන්කෝ. මේක නැවත නැවත කරලා බලන්නකෝ. ඉතින් ඒ කරලා බලනවා වෙනුවට තව කෙනෙකුට කියනකොට කියාපෑමේ ගතියකුත් තියෙනවා. මේ රචනේ තුම් පොලක අහුවෙනවා ඒ කියාපෑමේ ගතිය. ඉතින් ඒක නිසා ඕක ඔහොම තියාගෙන ඕක වෙන්න බෑ. ඕකත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෙන්න බැරි පැත්ත දාලා අව탁සිරු කරලා ලක්ෂ කෝටි වාරයක් ඕක කරන්. ඒකට අපි කියනවා රෙස්ට්‍රේන් කියලා. එහෙම නැත්නම් අපි කියනවා හික්මනවයි කියලා. ඕක ඔව් කියපු ගමන් තටු ඇවිල්ලා දැන් ඉතින් උගන්නන්න පටන් ගන්නවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මේකෙන් තවත් හිත නිහතමානී කරගෙන තවත් අහිංසාවටපත් කරගෙන අහිංසක වෙලා දිගට කරගෙන යන්න. එතකොට Tamanට මොකක් සාක්ෂි කරන්න පුළුවන්? ඒත් ෂුවර් නෑ. අනුන්ගේ සාක්ෂියක් නම් සත්‍ය පහකට විශ්වාස කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙන අර ආසයන්සේ ඥානීය පරිචිත්ත විඥාන හරහණම් වෙන්න පුළුවන්. දැන් ඒ ඇහැ නෑ. ඒ නිසා ඕකම නැවත නැවත කරන්න බාධාවක් මට පේන්නේ නෑ කරගෙන යන්න. හැබැයි මේ මට පේන්නේ කියවපු දෙවෙනි වතාවත් කියුවා සාර්ථක අපි තව විවරකට ඉදිරියට යනවා.
ස්වාමීන් වහන්සේ ඊයේ වාතා කියුවේ නැහැ කියලා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ස්වාමීන්
වහන්සේ. ඒ කියන්නේ ඊයේ කියවන්න හිතාන හිටපු මේ ධර්මදේශනා නිසා
වාර්තා එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි කමක් නැහැ. ඉතින් ප්‍රශ්න නැහැ නේ. දැන් තුනෙන් දෙකක් කියලා වගේ නේ තියෙන්නේ. තව එකයි නේ කියලා වගේ.
තව එක
මං ඊවල වැඩි ගණන් ගන්නෑ. මං ඔය ඔහොම නෙවෙයි මේ මිනිස්සු මට දෙන බෝල මේ ස්ක්‍රූ බෝලක් දානවා ෂයි බෝලුත් එවනවා බවුන්සර්ස් නුත් එවනවා. මං කරන්නේ විකට් එක බේර ගන්න එක විතරයි. ලෑල් අල්ලන එක තමයි. මං කවදාවත් ක්‍රිකට් ගහලා නැහැ ඔය වචන කිව්වට. මොන ක්‍රිකට් ගෑයිලද අපිට? අම්බ ගියපන් ගණන් ගන්න එපා නිරංජ.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව හිතපතාම සිදු කරන බැවින් වම සහ දකුණ ලෙස අරමුණු කරමින් ගමනේ යෙදෙනවා. පාදයට නොදැනෙන දැලීම් සහ අරමුණ සෙමින් දිලිහි යනවා. ඒ දිහා බලමින් ගෙවි යන අරමුණ දිහාද නිරීක්ෂණය වේ. මුළු සක්මන් කාලය තුල සිතුවිලි පැන නැගීම අඩු වගේම සිදුවන ක්‍රියාවට සීමා වෙමින් යනවා. මතක සටහන් ඔතවමින් මෙන්ම සාමාන්‍ය ගමනක යෙදී සිටියා. ඉතහසින් යුතුව ගමන් කරා. කිසිම දෙයක් හිතට නැගුණේ නැහැ. අද අත්දැකීම මෙයයි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිමලෙන් සැනසේවා. එපමණයි ස්වාමී.
ඔයකෙත් තියෙන්නේ මේ ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි ප්‍රකාශයක් තියෙන්නේ. ඔබ දිගට කරගෙන යන්න. කරගෙන යන්න බාධාවක් මේක නැතිකමයි කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ හොඳ පෙරමග ලැබිලා තියෙනවා. හැබැයි ඊයේ රිට්‍රීට් එක ඉවර වෙච්ච කෙනෙකුට නම් අද මේ වෙනකොට ඉතින් අර ඔක්කොම කලෙබුණින් නමලා ඇති ගෙදෙට්ටි ගියාට පස්සේ. ඒ කියන්නේ ඊයන්දා ගියාට පස්සේ අද වෙනකොට ඉතින් හේද හොදලා ගන්න කක්කාවක් ඉතුරු වෙන්නේ නැහැ නේ ගෙදර ගියාට පස්සේ. පුළුවන් නම් ඕක දිගට කරගෙන යන්න. එහෙම නැත්නම් අපි මාරයට පහඳිනවා, මාරයට කඹරනවා, ගෙදර මිනිස්සු සන්තෝෂ කරනවා, ආයෙ ගිහිල්ලා හොදලා සන්ලයිට් වලින් හොදලා ලක්ස් වලින් හොදලා ආයෙ කක්කවලේ උබලා ගත්තා වගේ තමයි. මේ මොකද්ද හැම ගෙදරක මෙහෙම වේවා කියලා පතනව නෙවෙයි මම මේ දන්නවනේ ගෙවල් වල ඉතින් හැටි අවුරුදු 20 ගාන මාත් ගෙදරක ඉඳලා තියෙනවා. ඒ නිසා දිගට කරන්න පුළුවන් වුණොත් මේ தත්ත්වෙ තියෙද්දි පෙරකල පින් කියලා මම කියනවා. මේක දැකලත් කරගන්න බැරිුණා නම් මන්ද කලුව පින් නොකලේ කියලා තමයි ආන්න දෙන්නේ. පින් කරලා තියෙනවා නම් ආස්ත හම්බ වෙනවා කරගෙන යන්න හම්බ වෙයි. එහෙම නැත්නම් ඒ වෙලාවට ඇදලා දානවා එළියට ඔච්චරයි ආයෙ දෙන්න බෑ කියලා. ඒක උඩ තියෙනවා පින් කරලා නැහැ. ඒ නිසා පින් කර තියනවාද කියලා බලන්න. ඕකම දිගට කරගෙන යන්න අපි යනවා ඊගාව ප්‍රශ්න තුනට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කමඨහන් වාර්තාව, සක්මන් භාවනාව. සක්මන සඳහා යොදාගන්නේ ලනුපැදුරකි. සක්මන් කිරීමට ප්‍රථම ලනුපැදුර කෙළවර සිටගෙන මදක් කය නිරීක්ෂණය කළෙමි. කය තුළ සියුම් කම්පන වේගයන් මට දැනේ. සෙමෙන් සක්මන ඇරඹුවෙමි. පාදය ඔසවා පය බිමට තැබීමට පෙර අවකාශයේ ඇති අවස්ථාවේ සිරුර තුළ ලිහිල් වූ අංචු කැළඹෙන්නා මෙන් කම්පන වේගයන් දැනේ. පය බිමට බරවන විට එම අංශු තදවෙන්නාසේ කම්පන කැටිවන බවක් දැනේ. පාදය ඔසවන විට උෂ්ම ගැනීම සිදුවන අතර පාදය බිම තබන විට හෙලීම සිදුවේ. පය හැපෙන තැන්වල අරමුණු පෙර මෙන් වෙනස් ලෙස නොදැනෙන මොත් සක්මන් කිරීමේදී සිරුරේ සිදුවන වෙනස්කම් ප්‍රකට විය. පර්යංකයේදී මෙන් මුහුණේ ඇතිවන කම්පනද සක්මනේදී මතුවේ. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව. උෂ්ම ගැනීම සහ හෙලීම පිළිබඳ තිබූ වෙනස්කම් සුමට වී ගොස් ආශ්වාසය ප්‍රශ්වාසය යන දෙකම සෙලවෙන පහන් දැල්ලක්සේ කම්පන ස්වභාවයකින් දැනේ. භාවනාවට වාඩි වී ඉටි වේලාවකින්ම සිත ඇතුළටම කිඳා බසින අතර හුස්ම ගන්නා බවට හැඟීමක් පමණක් ඉතුරු වේ. එය ආශ්වාස හෝ ප්‍රශ්වාස ලෙස වෙන් කළ නොහැකිය. වරින් වර සිරුරේ වේදනා මතුවේ. සිතේ සිතුවිලි නැත. ඔහේ ඉඳගෙන සිටීමක් බඳුය. අරමුණෙහි නීරස බව විටින් විට පැමිණේ. සිරුර නිරායාසයෙන්ම එවිට දෑතේ ඇඟිලිවල කුඩා ඉරියව් වෙනස් කිරීමකට යන බව පෙනේ. මම එලාම් පැබීමක් සිදු කරමි. සාමාන්‍යයෙන් පැයකට පසු අවදිවීම සිදුවේ. නමුත් දැන් අවදිවීම පැය භාගයකින් සිදුවේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. එපමණයි සර්.
මේ විදිහට පැය භාගෙන් නැගිට්ටාට පස්සේ මොකද වෙන්නේ? නැගිටීම සතිය කැඩීමක්ද නැත්නම් අර තියෙන අවශ්‍යතාවය ඉෂ්ට කරුවට සතිය දිකට පවත්වන්න පුළුවන්ද කියන එක වගේ බැලුවොත් පැය භාගෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා සතියේ මොකද වෙන්නේ බැලුවොත් තේරුම් ගන්න පුළුවන් පැය භාගෙන් නැගිටින්නේ මේ හැඟුම් බරවද නැත්නම් අවශ්‍යතාවයද කියලා. විද සක්මනීදි කියන විදිහට හැම තැනම ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා නම් ඒකෙන් පේනවා යාට ඕනම ඉරියව්වක ඒ ක්‍රියාශක්තිය බලන්න පුළුවන්. ඒක නිකන් මේ අලුගඩකට ගලකින් ගැහුවා වගේ හැම අංශුවක්ම නතර. ත්‍යන්නේ තත්ත්වයට ගියා නම් අරමුණ හෝ ඉරියව්ව හෝ බැලීමක් නැතුව මේක තමයි මම මැරෙලා නැහැ කියන එකට ලකුණ. ජීවත් වෙන බවට ලකුණක් කියලා ඒක බලන්න පුරුදු වෙන්න හැම ඉරියව්වකදී. විශේෂයෙන්ම කේන්තියක් ආපු වෙලාව. විශේෂයෙන්ම අමලියකට ලක් වෙච්ච වෙලාව බලන්න ඒ මම වෙමි කියන එක. මැරිලා නැහැ, නිඳ ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. එක එක නා එක එක ලකුණු වලින් ගන්නවා. මෙයාට පුළුවන් අර අලුගොඩකට ගලක් ගහවගේ තියෙන අවිශ්චිච්ච ගතිය තේරෙනවනේ. ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි ඒකේ සීමාවල් නැහැ. ඒකේ අවිශ්චිල්ලේ මෙතන පටන් ගත්තයි කියලා දෙයක්වත් නැහැ. මෙතන ඉවර වෙනවා කියලා දෙයක්වත් නැහැ. ඔය දිගට පවතින ගොජේ. සන්තතිය කියලා තමයි මේකට කියන්නේ. ආන්නේ ඒක බලන්න ඔය සක් පරියන්කේත් විනාඩි 30කට පස්සේ නැගිටිට පස්සේ මොකද වෙන්නේ කියන එක බලනා සුලුව දිකට කරන්න කියලා කියන්න පුළුවන්.
එම්බයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, මාගේ පුදුම සොයා ගැනීම. අරුම පුදුම සතිගස. මා සුපුරුදු සක්මන් කිරීමට යොදාගන්නේ නිවස අසලම ඇති රක්ෂිත වන තීරුවයි. ස්වදේශීය ශාකවලින් පිරුණු මේ බිමේ ඇති එක්තරා විසල් ගසක් මගේ ඇස ගැටුනේ අහම්බෙන්. උදා කඳු ගැටයක මුදුනේ එක් පැත්තකින් පමණක් පොළවට සම්බන්ධ වී ඇති මේ ගසේ අනිත් පැත්තේ පස් සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්ය. විශාල මුල් සම්පූර්ණයෙන්ම අහසේ පාවෙමින් මෙන් තිබුණි. කුමක්ද මේ පුදුමය? මා කඳු පාමුලට ගොස් නිරීක්ෂණය කළෙමි. මේ මුල්වලට කුමක්ද ඇති පිහිට? ඉතාම ළඟට ගොස් බැලූ විට ඉතා පුදුම දෙයක් තුටිමි. විසල් මුල් හා මහා කළු ගලක් තදින් වෙලාගෙන ඇත. මෙම ගසට එහි එකම පිහිටට තිබූ පස සේදී ගිය පසුවත් සියබර දරාගෙන එලින් සිටීමට හැකි වී තිබෙන්නේ මේ මහා කළු ගල නිසාවෙනි. ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන යමක් මට වහා අවබෝධ වුණි. එනම් මෙම මහා කළු ගල හරියට මිනිසෙකු කුරුදු කරගත හැකි සතිය මෙනි. තමා වටේ ඇති සියලුම දෙනා අහක බැලුවත් සතිය කළු ගලක් මෙන් අප අත නොහැර යන් සමරසන්ස අප අතහැර නොයන එකම පිහිට බව මට පසක් විය. ස්වාමීන් වහන්සේ පින්තූර වගේ පුත් එවලා තිනවා ෂෙයා කරන්න කියලා. 10 පින්තූර වගේ.
දැන් බලන්න යට ඉඳලා බලන්න එපා කියන්න ගලත් වෙట్లా ගහත් ගැටගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ මට ඒකයි බය. මේ ඔය වගේ කට්ටිය ඉන්නේ ඔය ගහ යට ඉඳක තන නිරීක්ෂණයට යන්නේ. ඔය ඊට කොට ගලත් එක්ක આવුත් එහෙම ගහත් ඉවරයි ගලත් ඉවරයි ඔය බලන එක්කනත් ඉවරයි චිත්‍රත් ඉවරයි. කියවන උඹ විතරයි වරද්ද වරද්ද කියවයි කියලා ඉතුරු වෙන්නේ රත්නේ විතරයි. ඉතින් ඔයගේ තමයි ඔයවල හැටි එහෙම තමයි. හැමදේම හොඳ පැත්ත පේන්නේ සතියෙන් බැලුවොත්. ඕනම දෙයක් ප්‍රසන්න මනසින් බලන්න පුළුවන්. දැන් ඔය ගහ ගල ගැලවිච්ච දවසේ ගහ බණින ගල බණිනවා ගහට තෝ මගුලක් කරලා මාව වෙලාගෙන තෝ වැටෙනවා මැදට මාත් අරගෙන පළච්ච කියන. ඒ දවසල තියෙනවා මේ රචනයක් පොඩි එකාගේ ලියුම් වගේ රචනයයි කියලා තියෙනවා. විශාල කිතුල් ගහක් වැවිලා තියෙනවා. ඒ කිතුල් ගහේ මේ ගලක් ගිහිල්ලා වැල ඊසි යනවනේ හරි 200ක් විතර උඩ කිතුල් ගහ උඩට වෙනකන් ගිහිල්ලා මූ විනාල කිතුල් ගහටවත් දෙන්නම් තොරට තෝ මගේ මේ හයියෙන් එල්ලත් තෝම මේ අයියා වෙන්න හදනවා කියලා වැල hinawe විනාල උඩට වෙලා ඒක දැසක් ගහ ඇද ගහ මැරලා ගිහිල්ලා මැරලා ගිය පස්සේ කිතුල් ගහේ කඳේ ඉන්නවලු පස්සේ දවසක ඒකත් වැටිලා ඒක දැන් කිතුල් ගහ මැරිලත් බැලුවලු මේක වැටෙන වෙලාවත් කියලා වැල කැඩුන්නේ නැතිලු බිම වැටෙනකොට පොද වැල තියෙනවලු ඉතින් ඒ වගේ ඔයි ගල වැටුණොත් ගහ ඉතුරු වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් හුඟක් වෙලාට වෙන්නේ ගලේ බලර තමයි තියෙන්නේ. ගලත් ඇරගෙන වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අපි ওই කොයි දේ දැක්ක සන්තෝෂෙල් ලියන්න පුළුවන්. ඕනම දෙයක තියෙන හොඳ පැත්ත බලන්න පුළුවන්. ඒක තමයි සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. නැත්තම් සුභ පරම ක්‍රීඩාව. ඉතින් රචනයේ හොඳයි අත්‍යවම නිරංජනසු වෙන කෙනෙක් කියවනම් මොකද තුම්පලක වැරද්දුවා. ඒක කියනකොට ෆ්ලෝ එක යන්න කියවන්න එපා. ඒ කියනකොට කඩ කඩ ගැරප්පෙන් ගුගුරට අයින්න වගේ. ඔහොම නෙවෙයි රංජ කියනකොට එහෙම ලතාවට නිකන් කාව්‍යත් දෙර කියවන්න එපා. නැද්ද මං ආන්නේ? නිරංජා? හා හා. මං ඉතෝ උස ගා කඩන්න වෙట్లా දන්නේ කියලා. ඒක
ඊළඟ
ප්‍රශ්නේ කියවන්නද? අර වගේ ඔය ගහ කඩන්න ඩ්‍රයිවර් නැතුව ඒක නිකන් සිංහල භාෂාවෙන් කියන වගේ නිකන් කෝච්චි පාරේ බස් යනවා වගේ නැතුව.
ස්වාමීන්
වහන්සේ මං කමල් මහත්තයාට බාර දෙන්න ඕනේ. කමල් මහත්තයාට වයිෆ් කෙනෙක් ඉන්නව පරිස්සම් වෙලා හිටපන් හරිද? ඒ අම්මන්ඩි අද ගෙදර. උඹලා ඔය අනම්මනම් එක එක බාර දීලා. කමල් ඉන්නවද?
ඉන්නේ
නෑ වගේ ස්වාමීන් වහන්සේ. නෑ වයිෆ් ඇතියන. මට කමල්ගේ වයිෆ්ගේ නම මතක නෑ. ඈ?
අනුෂා
නෑ ස්වාමීන් වහන්සේ. නෑ ස්වාමීන් වහන්සේ. ගමන ක්‍රස්තිය දොක් කියන්නේ. හරි ඔත ඔක කියවට ගණන් ගන්න එපා. ඔබ කියවපන් ඉරයි.
අවසරයි ස්වාමීන්
වහන්සේ.
මම
ආනාපාන සතිය භාවනා කරනවා.
ආස්වාස ප්‍රස්වාස දෙක කෙරෙහි සිත පිහිටුවා ඒ දෙස බලා සිටිමි. එවිට ඒ දෙක වෙනුවට ධාතුන්ගේ ස්වභාවය පෙනෙන්නට පටන් ගනී. ඒ දෙස බලා සිටිමි. ටික වේලාවකින් ඒ අතරට බාහිර අරමුණු පැමිණේ. එවිට ඒ දෙක දෙසම මාරුවට බලා සිටිමි. විනාඩි 45ක් පමණ මේ දෙක දිහා බලා සිටිමි. බොහෝ විට භවනාව අවසන් වන්නේ බාහිර අරමුණු පැමිණි විට ඒවාට යටත් එයින් ඇතිවෙන අදහසක් ක්‍රියාවට නැංවීම සඳහාය. කය වෙහෙසා එදිනෙදා වැඩ කරලා පුරුදු මට දැන් එසේ වැඩ කිරීමට සිත් නොදේ. අරසකමක් ඇති වී ඇත. කාර්යක්ෂම ජීවිතයකට කැමැති මට උපදේශයක් පතමි. ඔබ වහන්සේට තවදුරටත් ශාසනික සේවාව කිරීමට ශක්තිය ලැබේවා. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එපමණයි
සතුටු. මේ වැඩකට තියෙන පෙළඹෙන ගතිය ඉහළ පහළ යනවා. සමහර වෙලාවට ඒක මූඩ් එකක් එනවා. ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඔහේ ඉන්න. එතකොට ආයෙසරයක් ඒ බාධාව කරදරේ කම්මැලික මීරුණාට පස්සේ ආයෙත් උනන්දුවක් එනවා. ආයෙ ටිකක් දුවනවා. ඒක හරියට සතෙකුට ගහලා මේ සර්පෙකුට ගහලා මැරෙන්න යනකොට ඌ මැරලා වගේ ටික වෙලාවක් ඉන්නවා. ඉඳලා ආයෙ පණිනවා. ඒතර ගහනවා ආයෙ එකක් ඔළුවට. ආයෙ මැරලා වගේ ඉන්නවා. ආයෙ ටිකක් ගියම ආයෙ ටිකක් නලියන. ඒ වගේ අර හැම දෙයක්ම මේ ලෝකේ සිද්ධ වෙන්නේ පැටර්න් එකට චක්‍රානුකූලව. ඒක නතර වෙන්නේ චක්‍රාන. අපි හිතන එක සැරේ ගඩොල් බ්‍රේක් ගහයි කියලා. එහෙම නෑ. වගේ කම්මැලි වෙනවා ආයෙ පණිනවා ආයෙ කම්මැලි වෙනවා ආයෙ පණිනවා. හැබැයි ඒකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එන්න වැඩ අඩු කරන ගතියක් එන්න පුළුවන්. හැබැයි එක දවසින් වෙන්නේ නෑ. ඒ නිසා මෙහෙම තමයි මේ යන්ත්‍රයක් දුවන වාහනයක එක සැරේ බ්‍රේක් කරන්න බෑ. ස්කිඩ් කර කර ක්ලච් කර කර බ්‍රේක් කර කර ක්ලච් කර කර බ්‍රේක් කර කර තමයි යන්නේ. ඒ නිසා ඔය වගේ වෙලාවට පුදුම උනන්දුකුත් එනවා. ආයසරය පුදුම කම්මැලිකමක් එනවා. ඉතින් මේ දෙකේදීම සමානව බලන ගතියක් තමයි සතියේ තියෙන්නේ. ඒ අතරමැද ඉස්සර වගේ මේ සම්මා කම්මන්තේදී අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැහැ. අවශ්‍ය දෙයක් આવොත් SMS දාලා කරනවා. slowly කරනවා. mindfully කරනවා. ඒ වගේම silently කරනවා. මුචා මේ හිටිය වේරකොට මහත්තයා ඉන්න කාලේ එයා කියන්නේ අපි වැඩ කරන්න ගියාම එක සැරේ කාගෙන යන්න හදනවා. නමුත් වැඩ හැමදාම කරන මනුස්සය නේ. ඒක ටිකක් කරලා පොඩ්ඩක් නතරලා ඉන්න. නතරලා ගිහලා පොඩ්ඩක් බලනවා පැත්තකට ගිහලා. බලනකොට පේනවා මෙන්න මේකයි මේකට කරන්න ඕනේ කියලා. ඒ අර පැත්තකට ගිහලා බලන ගතිය නැතුව එක දිගට කරන ගියොත් ආවුදත් ඉවරයි. අතපයත් කරගට ඇදලා මේකත් ලීයක් ගන්නා ලීයා සවුත් වෙනවා. ඉතින් ඒක ඥානන්ද සෝන්සේ කියනවා අර වඩුව ගාන ගමන් කන හැර බලනවා. ඒක ඇහක් වහලා බලනවා මේක කෙලින්ද කියලා. ඒක තමන් කරන වැඩේ දිහාම තමන් විවේචනාත්මකව බලනවා. ඒක බුදුරජාණන්සේ තච්චක කියන නමින් හඳුන්ලා දීලා තියෙනවා. යතු ගාන වඩුවා වරින් වර ගාලා තියෙන මේක දිහා බලනවා. ඉතින් ඔය වැඩේ කරන යනට පේනවා අපිට මේ වරින් වර උනන්දු ඇති වෙනවා, වරින් වර අඩු වෙනවා. ඉතින් මේ දවස්වල මට ඒක තේින්න දෙයක් තමයි මගේ පැත්තෙන් ඔයිට සමාන අත්දැකීම. sugar level එක අඩු වෙනකොට එහෙම පැත්තකට වෙන්න හිතෙනවා. එමෙ වෙන්න බෑ දුප්පත් නම්. කරන්න වෙනවනේ. එතකොට තමයි කලන්තය ඇදලා වැටෙන්නේ, giddiness එන්නේ. එමෙ mood එකට අඩු, ඒ කියන්නේ වැඩ කරන යන්න බැන පොඩ නතරලා බලනෝ නෑ. මගේ හිතේ තියෙන උනන්දු අඩු වෙලා. ලෙඩක් නෙවෙයි. එතකොට මේක sugar වැඩිවීමටත් වෙනවා, අඩුවීමටත් වෙනවා. අල්ලන්න බෑ. වැඩිවීමට වෙලා තව sugar දාගත්තොත් වැඩි ඔන්න ජෝම් බාස්ට් යනවා. අඩුවේගෙන එන එක ඊට වඩා හරි ඩේන්ජරස්. ඉතින් ඒකට යමක් නොකර ඔළුව පල්ලෙහා තියාගෙන හිටියොත් සීනි දහනේ අඩු වෙලා ඒක මට්ටමකට එනවා. ඉතින් ඒ වෙලාවට කාගේ හරි උදව්වක්, එහෙම නැත්නම් මේ වැඩ නොකර සිටීමක්, සීනි ටිකක් පාවිච්චියක් වගේ දෙයක් අවශ්‍යයි. ඉතින් ඒක කෙලින්ම ඔය සාමාන්‍ය කියනන චොක්ලට් කන එක, පොඩ්ඩමයි සීනි කන එක, ලවර්ස්ලා පෙන්දා ගන්න කැමති එක ලිංගික ශක්තියේ ඊගාව ලිංගික ශක්තිය නතර කරපු ගමන් ඊගාවට ඒක ක්‍රියාත්මක වෙන්නේ ආහාර වල තියෙන කැමැත්ත, විශේෂයෙන් සීනි වල තියෙන කැමැත්ත. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේලා පූජක පක්ෂයේ හරියට සීනි කන. ඒකට දන්නේ මේ ලිංගික හැකියම තෘප්තිමත් වෙන්නේ මේ සීනි කැමෙන් කියලා. ඉතින් ඒක මාත් කරලා අමාරුවෙත් වැටලාතියි. ගැන්නේ sugar level එක වැඩි කිය. නැත්නම් ඒක අඩු කිරුවට පස්සේ ওই தත් වෙන. ඉඳපු ගමන් නිකන් mood එකක් නැහැ, මොකක් කරගන්න බැරි වෙනවා. පුංචිම කාලෙත් මට ඕක තිබුණා, නිකන් හාමත් වෙලා වගේ වෙන්නවා. ඒ විලාට මම මොනවක්වත් කරන්නේ නිකන් බලා ඉන්න ලෝකෙම නිකන් හේ බාල කොළ ඉදිලා. ඉතින් ලොකෝපච්ච එනවා ඇරමිට යන මොකද සුදු පුතාද නිකන් කොළ ඉදිලා වාගේ කියලා නිකන් කතාවක් දාලා යනවා. ඉතින් මට තේරෙනවා දැන් කාටවත් තේරිලා තියෙනවා කියලා. සමහරලාට මෙනෝ යකෙකුටත් gedera ඉන්න දෙන්නේ, අවුස්සනවා, දඟලනවා. දැන් ඒක පේනවා ඒ චක්‍ර ඊගාව මට්ටම මේ මම සම්බන්ධ කරනවා ඒක sugar level එකට. ඒ වගේම භාවනා කරන යනකොටත් ඔය කම්මන්තේ හැදීගෙන එනකොට මේ අනවශ්‍ය සීනි කිරණ එක අඩු වෙනවා. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැහිලි අඩු කරලා ওই පැත්තකට වෙන ගතිය. ඉතින් ඌ ඇත්තටම ලොකු චක්‍ර එක සැරේකින් වෙන්නේ නැහැ. ඒක එහෙම කැරකිලා තමයි අපිට අවස්ථාවල් දෙනවා. 1 2 3 අවස්ථාවල් දීලා තමයි අනතුරක් හෝ ලාභයක් ලැබෙන්නේ. ඒ නිසා මෙවුවා తాවකාලික தত্ত্ব ඔය ඒ කම්මැලිකමේ නීරසකමේ අවසානේ ඊට දවසක් මොකද වෙන්නේ කියන එක සතිය යුක්තව බලන්න. නැත්නම් ඒ කම්මැලිකමේ මුලැමැද දැකලා තිනෝ කම්මැලිකමේ අග දක්නා සුළුව දිගට නිරීක්ෂණය කරන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ සිංහල ප්‍රශ්න එපමණයි, ඉංග්‍රීසි ප්‍රශ්නය අඟහරුවාදට තියන්නද?
නෑ, එහෙම අවශ්‍යතාව වෙන්නේ අපිට දැන් ගන්න පුළුවන්. මෙහෙන් කවුරක්වත් නැහැ මේ පැත්තෙන් ප්‍රශ්නයක් නැත්තම් අපි ඉංග්‍රීසි ප්‍රශ්න ගන්නවා. මම හිතන්නේ මේ ඔක්කොටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති වෙයි, නමුත් කීප දෙනෙකුට අහගෙන ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Walking meditation explored as to what extent the phenomenon of inverted vessel under the foot is felt. Felt the heel is higher and the rest of the foot is lower, as if I am wearing high heels. The heel and the front mount was one with the vakaya in between, and felt they were not a part of me. This part of the sole was just getting pressed in different ways on each tread. Soft flower petals were trampled and pressed on the edges of the heel, and the front mount reminding me of the same notion when we inverted shoot and keeping it to dry on newspapers or otherwise, and how newspaper edges get trapped into this action. Only the toes were felt as a part of me, sensing the textures and warmth of the floor. Sitting meditation. Sat in a paryanka posture. Waist below were one unit and couldn't specifically feel it as it was properly set into one mass. The breathing was starting from this mass upwards, vertically, and ending up inside the nostril. Couldn't feel the air entering the nose, with the air hitting the nostril edges. Breathing in was an extended movement of the abdomen movements. When this movement got subtle, a horizontal dimension was felt. Cheekbones moving upwards the nose and away of the nose, creating a horizontal movement as a sublunary action of the movement of shoulder blades, reminded me of a subtlety of fluttering butterfly. Much varies to you, Swamin Vahansa. Swamin Vahansa, uttare singhalen dunnata kamak naha kiyala liyala thiyena sa.
ඇත්තටම අපි ඇවිදිනකොට පොළොව වැලි නම් අපි ඇවිදිනකොට ඒ පොළොව කාගෙන යනවා. ඒක පේනවා අස්සෙක් දුවනකොට ඌ අර කුරේ යට වෙලා කුරේ උස්සනකොට එක පාට වැලි පාරක් ගහනවා ඉස්සරහට. ගොම්බෙන් දෙන්න බැඳි කරත්තයක් යනකොට දූවිලි පාරක දූවිලි එරිලා කකුල ගන්නකොට ඉස්සරහට ගහනවා. ඒ වගේම බලහා කකුල් දෙකෙන් හතරෙන් ගිහිල්ලා කකුල් දෙකට හිට ගන්නවා මිනිස්සුත් දකපුවාම තරහ ගියාම. එතකොට කකුල් දෙකේ අත් දෙකේ තියෙන වැලි මනුස්සයාගේ මූණට වදිනවා. ඉතින් කියන්නේ වලහා මේ නැගිටිනකොට මූණට වැලි ගන්නවා කියලා. එතකොට පේන තියෙන අපි පොළොව උඩ ඇවිදිනා නෙවෙයි, පොළොව පහුරු ගන්නවා හැම වෙලාවෙම. එතකොට සපත්තුවක් දාගෙන ඇවිදිනකොටයි නිකම් පොළොව ඇවිදිනකොටයි එක එක තැනක් පොළොව තෙරපෙන හැටි හරි වෙනස්. ඉතින් ඒකෙදි වැඩිම ව්‍යායාමයේ ලැබෙන්නේ වැලි පොළොවේ, ඊට පස්සේ තනකොළ පොළොවේ, ඊට පස්සේ ලනුපැදුරේ, සිමෙන්ති පොළොවේ. කිසිම දෙයක් නැහැ පොළොව මොකක්වත් වෙන්නේ නැහැ. කකුලට දෙනවා මේ වැරදි සංඥාවක්. එසහ සිමෙන්ති පොළොව ලේඩ කරවන සුළුයි. ඊගාට ලනුපැදුර හොඳයි. ඊට පස්සේ තනකොළ කොල්ලෙත් හැරෙන්න පෙරලෙන්න ඉඩ තියෙනවා. වැලි පොළොවේ පිළි ඇටයක් ඇටයක් පාස වෙනස් වෙනවා. මේක කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ. විලුඹට පාත් කරනකොට, විලුඹ තියෙනකොට, විලුඹ ගන්නකොට සම්පූර්ණ ඇඹරිල්ලක් වෙන්නේ. සර්වචන්නාංශී ආසනයක වාඩි වෙලා නැගිට්ටාම ඒ ආසනේ රෙද්දේ ඇයි ඉරි හිටින්නේ නැයි කියනවා. ඒ වාඩි වෙන්නේ නැගිටින්නේ ඒ විදිහට. දැන් අපි ඉඳගන්න ඉස්සලා ඔක අත ගාලා වාඩි වෙලා නැගිට්ටට පස්සේ බලනකොට ඒක කොහොමදත් ඉරි තියෙනවා. පයිතගරස් ලීලා තියෙනවා අපිට ওই ගණන් ක්‍රමය කියලා දුන්නට පස්සේ ඇඳෙන් නැගිට්ටට පස්සේ ඇඳේ රැලි සුද්ධ කරන්නේ. පළවෙනි කල යුත්තේ තමයි පුදියනින් ඇඳේ රැලි හරි ගැසෙන. ඉතින් ඒ කට්ටිය ගාව තිබිලා තියෙනවා ඒ ආචාර ධර්ම. අපි කොතන හිටියත් ඒ තැන ගඳ ගස්සනවා. අපි ගියේ පාරේ පැතිරේ ගන්ධස්තරේ. විනෝදමීරේ පෘතුගීසි කාර්යා රටවල්ලල්ලණ්ඩ සූර්යා අපා පාරේ පැතිරේ ගන්ධස්තරේ. ගිය ඕනම තැනක අඩියක් තිබ්බ හැම තැනම පොළොව කෙලෙසනවා. ඉඳගෙන ඉන්න හැම තැනම ඒක අවුල් වෙනවා. ඉතින් සරුවචනාංශගේ හික්මීම කියන්නේ ආසනෙ නැගිටිට පස්සේ ආයේ ආසනෙ ඉඳගෙන හිටියා කියලා රැලි වැටෙන්නේ නැහැ. මොකද හැම එකක්ම සතියෙන් තමයි ගත කරන්නේ. දැන් කකුලක් තියලා කකුලක් ගත්තට පස්සේ පොළොව මහීකාන්තාවට අපි කොච්චර කොණහනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මේකේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. මල් පීලි පෑවෙන කොටයි කඩදාසි කැල්ලක් පෑවෙන කොටයි කොහොමද ඒව ඇකිලිලා මේ අපේ පයේ හැටියට ඇඹරිලා යන හැටි. මේ රට වෙනුවෙන් සටන රට දිවිදුන් රණවිරුවෝගේ අවසන් ගමනට යන මහ ජනතා පාදූ විල්ලෙන් ශලී වෙලි සනසීමිය යන්නේ. මලක පැතුම එච්චරයි, මල පොඩි වෙනවා. අපි හිතන්නේ මේ තද කරලා ගත්තා වගේ ඔය ප්‍රෙස් එකේ තියෙන වෙනසයි කකුලේ තියෙන වෙනස. දැන් ප්‍රෙස් එක කියලා කියන්නේ මෙහෙම තද කරනවා විතරයි, හිත මෙහෙට ඇඹරිල්ලක් නැහැ. ඒ ප්‍රෙස් කියලාම තමයි මැෂින් එකට කියන්නේ. ගැහුවා ගත්තා. අනිත් හැම එකම තියන්න ඉස්සෙල්ලා එහාට තල්ලුවක් තියෙනවා, තිබ්බට පස්සේ මෙහාට තල්ලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඉතුරු වෙන එක හැඳි ගෑවිල්ලක් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. අපි මන්ත්‍රණය කරනවා කියලා තමයි ඒකට කියන්නේ විද්‍යානුකූලව. අපි අඩියක් තියලා අඩියක් ගන්නකොට වතුර කැවිදින්නකෝ. ඒ වතුර කැළඹෙන හැටි. එහෙනම් දැන් ඒකට අපි ත්‍රස්ට් එක කියලා මේකට කියන්නේ. ත්‍රස්ට් බෝඩ් කියලා කියන්නේ ඔය පිකප් බෝඩ් කියලා කියන්නේ ඔන්නියම ගෙට් සෙට් කරන බෝඩ් එක දැකලා තියෙනවා. ඒවට හදලා තියෙනවා බෝඩ් එක ත්‍රස්ට් එක ගන්න. ඔන්නියම ගෙට් සෙට් කියලා අපි සාමාන්‍ය කරන පොලෝ ටික පවුරු ගාලා කකුල තියා ගන්නවා. ගෝ කියනකොට පන්නේකොට අරකට හෙන්න බරක් දානවා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. තුක්කෝක වෙඩි තියෙනකොට රාත්තල් 100 ගානක බරක් ඇවිල්ලා උරහිසේ වදිනවා. බැටරි වෙලා හරි තුක්කු බට් එක තියාගෙන හිටියේ නැත්නම් උරහිසේ මෙතන වැදිලා කර ගැටෙනවා. මේ දිය බුබුලු වෙනවා. මේ හොන්දටම හිර කරගෙන ඉන්න ඕනේ තියන්නේ ඉස්සලා. හිර කරගෙන තමයි ගසන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉස්සරහින් තියුනොත් මේක ඇවිල්ලා වදින පාට එල්ලේ වෙනස් වෙනවා. මේ මනසේ වැටෙනවා. එතන පිස්තෝලෙකින් වෙඩි තියනවා නම් අත් දෙකම අල්ලලා ත්‍රිකෝණේ හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟට සාපේක්ෂව මෙහෙම තියලා වෙඩි තියන්න ඕනේ. නැත්නම් මෙහෙම තිබ්බත් අත ගැසිලා. ඉතින් ඒක කාටවත් තේරෙන්නේ නැහැ ඔය බල රේඛාව කියන එක. බල රේඛාව ඍජු වුණොත් විතරයි බල සම්ප්‍රේෂණයක් වෙන්නේ. ඒක තමයි සර්වච්ඡන්සෝ ඒකාරෝ කියන මේ වචනයෙන් විස්තර කරලා තියෙන්නේ. අපි ඒකයි සතිපාසලේ ඒකාරෝ වීඩියෝ එක හදලා ඒ බලය තියෙනකොට පාදම දිගේ බලය සම්ප්‍රේෂණය වෙන හැටි, කකුල දිගේ උඩට යන හැටි, තිත් දෙකක් තියලා කකුල දිගේ යන හැටි පෙන්නනවා. ඒක හැම වෙලාවෙම මට්ටම් පොළොක රෝදයේ පරිධිය පෙරලෙනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මට්ටම් පොළොට එnde ඉස්සල්ලයි තියෙනකොටයි යනකොටයි තුන් ආකාරයක බලයක් එදෙනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා එතකොට මේ උකුළු ඇටේට එන උකුලටේන සංඥාවේ කියන්න පුළුවන් පෑගෙන්නේ වැලි පොලවක්ද, පෑගෙන්නේ ලනුපැදුරක්ද, පෑගෙන්නේ සම පොලවක්ද, තනකොළ ගොල්ලක්ද, මඩක්ද තීරණ. එيشා ඇතා හැම වෙලාවෙම කකුල තියන් ඉස්සලා බර දෙන්න ඉස්සලා කකුල තියලා බලනවා. බලලා තමයි බර දෙන්නේ. ඒ කිය මඩේ වැව්වල වතුර නැති වෙච්ච වෙලාවට ගිහාම ඒ මෝඩ අලියෝ හිර වෙනවා. ඌ සාමාන්‍ය පල්ලම කරන යන්නේ කකුලක් තියලා බලනවා. ඉතින් මෙතන රජ්ජුරුව යනකොට හැම වෙලාවෙම බලබලා යන්නේ මේ රජ්ජුරුව මරන්නල හැති කියලා තියෙනවද දන්නේ නැහැ. දන්නේ නැති පිස්සෝ දුවනවා. ඉතින් ඒ නිසා කකුලක් තියෙනකොට ඒ තියෙන විස්තර හොඳයි. නමුත් මතක තියාගන්න අපි හැම කකුල තියෙන හැම වෙලාවෙම පොළොව මහීකාන්තාව සැලෙනවා. අපිටත් ශරීරයට අමුතු ව්‍යායාමයක් ලැබෙනවා. මෙතන මේ බල රේඛාව කියන එක තමයි ඒකේ තියෙන වැදගත්ම දේ. අපි භාවනා කරාට හරියන්නේ නැහැ. භාවනායේදී සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියනවා ඒක රස වෙන්න ඕනේ. ඒක රස වෙච්චාම උත්තරී මනුස්ස ධර්මයක් හිටිනවා. ඒවා දස දිසාට විසිරලා තියෙන වෙලාවේ ගැහුවට තේරුමක් නැහැ. ඒ ඔක්කොම විසිරලා තියෙන. එතකොට නිකන් පිස්සිගේ පලාමල්ල වගේ. මේ ටික එකලස් කරන්න තමයි ඔය නීවරණ නැති වෙලා ඒක රස වෙලා ඉන්ද්‍රියාණං ඒක රසට තියෙන සම්පාන්සනා කිව්වා තියෙනවා. යකෝ දැන් භාවනාව යනවා මටත් තේරෙන්නේ නැති විදියට මාවත් ඇරයි යනවා වගේ. ඉතින් ඒක මට අයිති නැහැ. ඒක රස කිරීම මට අයිති වැඩක්. ඒකේ ඵලය ධර්මයට අයිති දෙයක්. මට බුද්ධි විඳින්න පුළුවන්. හැබැයි මේ ධර්මය බුද්ධි විඳින්න ඉස්සෙල්ලා මේකට මම පෙළ ගැහිච්ච හැටි, මගේ හිත සකස් වෙච්ච හැටි, මම ඒකට සූදානම් වෙලා ගිය හැටි උගන්වන්න බෑ. ඒක සම්පූර්ණ එල්ලයක් වගේ එකක්. ඒක පදමක් වගේ එකක්. ඉතින් ඔක්කොටම තුවක්කම වෙඩි තියන්න බෑ. හැබැයි පුහුණු කරන්න යම් කිසි පුහුණුකුත් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඇවිදිනකොට බලන්න එහෙම නැත්නම් මේ දර කෑල්ලක් පිහකින් කපනකොට කෙහෙල් කොටයක් කපනකොට එහෙම නැත්නම් ගසක කැපුම හොඳට පේනවා මේ මනසට උපකරණ හුරු නැහැ කියන එක. හුරු කරන මනස හරියටම ගහන්නේ මරේටම තමයි. ගහේ කැපුම් කට්ටේ හරියටම ගහනකොට කීරටමයි වදින්නේ. අනික් මනස හැම තැනම කොටනවා. කොට කොට ඉන්න මිසක කැපුම් කීරට වදින්නේ නැහැ. ඒකට තැයින ගානක් ගහන ආසිය වෙනවා. ඉතින් එහෙම කළා තමයි ඇත්තටම ඉගෙන ගන්න. නම් සමහරෙකුට ඒ බල රේඛාව කියන එක හරියට තේරෙනවා. අදාළ ග්‍රේන් එකටම ගහනවා. හරියටම මේ නිලයටම ඇඟිල්ල තියෙනවා. ඉතින් එහෙම තමයි ඇලිය කන්ට්‍රෝල් කරන්නේ. ඇලිය කන්ට්‍රෝල් කරන්නේ ওই නිලය පාගලා. තු බලෙන් නෙවෙයි. ඇලිය නගිනකොට තුන් පොලක් කන්ට්‍රෝල් පාගෙනවලු නිල තුනක් පාගෙනවා. නියපොත්ත උඩ එකයි ධනිෂ එකයි කනාලන තැනයි. එතකොට අලිකාර දන්න නැග්ගේ පොරක් තමයි කිය. මෝඩෙක් නගිනකොට අලියා දන්නව ගල්ලි මෝඩෙක් උඩ ඉන්නේ කිය. අලියට නගිනකොට තේරෙනවා. විවාහ ජීවිත වල දෙන්න දෙන්න තේරුම් ගන්නෑ. එක එක නගේ සංවේදී ස්ථාන තියෙනවා. එහෙම නැත්නම් සංවේදී ඉෂුස් තියෙනවා. ඒක තේරුම් ගන්න නැතුව හරියම ඉතින් හිතුවා ඒ නැගත් බලනකොට ඒක හරියයි කියලා. ඒක හරියන්නේ නැහැ. ලව් කරපුවාම හරියයි කියලා. ඒක හරියන්නේත් නැහැ. මම බඳින්න නැතුව බැරුවා. ඒ හරියන්නේත් නැහැ. බැඳෙන්න නැතුව හිටියත් මේ සංගය එක්ක හරි ගහගන්න. ඒ හැටි හැටි නැතර බල රේඛාවේ වැඩ කරන හැටි පිළිබඳව දන්නවනම් බුදුරජාණන් වහන්සේ කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලස්සනට සම්මාදිට්ඨි වලින් සම්මා සංකප්ප අම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මයිසලාම නිසන්වණ ආපු දවසේ ඇවිල්ලා ගිහලා සතුරට මං සූත්‍රයක් ලිව්වා. පාලියෙන් ලිව්වේ. දන්න මගුලක් නැහැ. ඇවිල්ලා ගෙනල්ලා කියෙව්වා. මේ ලෝකෙනුට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් මං කිව්වේ මං කවදාකවත් දැන හිටින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්ම පරම්පරාවක් තියෙන බව. මං හිතුවේ යුනිට් අටක් කියලා. නෑ එකින් එකට බල රේඛාවක් තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය කියලා. ඊපස්සේ ඥානන්ද සාංශය ඒක ලියලා දුන්නා මට. අනේ ඒ පොත කට්ටිය අස් කරලා. අස්පස් කරනවානේ. අස්පස් කරනකොට ඉස්කෝලෙන් අස් කරලා දානවා. ඒක හොයන්නේ නෑ. ඉතින් ඒක දැනගත්තට පස්සේ බුදුන් කවුද කියලා තේරෙනවා. සක්මන් කරනකොට කොහොමද අර සතියේ කියන ස්ටෙඩ්ෆාස්ට් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ? සතියේ එක දිගට පවතින ගතියක් වෙනවා මොන අරමුණාවත්. එයාගේ බල රේඛාව දානවා. අරමුණ දිහා බලන්නේ සතියේ පැවැත්ම. ඒකකොට කකුලක් තියෙනකොට මල්ලුරද තියන කඩදාසියුරද තියන කියන එක වැටෙන්නේ ඇස් දෙකට නෙවෙයි අපේ මොළයට පවා යනවා. ඉතින් ඒ නිසා හැම පියවරකම නිවන තියෙනවා. අන්න ඒක දැක ගන්නා සුළුව ටිකට ටිකට ලියන්න කියලා කියන්න පුළුවන්.
වාර්තා එපමණයි ස්වාමීන් වහන්ස. මේ අර ගහක පින්තූරය එක්කෙනා අහලා තිනවා
කතා කරන්න. අනේ දෙන්න දෙන්න අනේ කතා කරන්න. මොකද මං අර ඒක සම්බන්ධයෙන් නිරංජගේ හිතරි දෙන්න අනම් මණන් කිව්වා. ඉතින් ගණන් ගන්න එපා. මට ගහ ළඟ ඉන්න නැතුව මෙහාට වෙලා පොඩ්ඩක් කතා කරන්න. මොකද ඒ ගලත් එක්ක ඉඳි ඉඳ තියෙන එක.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මේ කතා කරන්නේ මෙල්බර්න් වල ඉඳලා. ඇත්තටම මේ අත්දැකීම මට හරි පුදුමයි. ඒකයි මම මේ ගහේ පින්තූරෙ ටික කිව්වෙ. මොකද මටත් හරියටම කියාගන්න තේරෙන්නේ නැහැ මේක කොහොමද මේ එක්ස්ප්ලেইন කරන්න කියලා. ඉතින් මොකද වුනේ, ඇත්තටම මේ ගහ මට හරිම මේ පුදුමයි. මේ ඒ ගහ තියෙන හැටි සහ ඉතින් මම මේ ගහ ඇතරම මටක් හරිම ඉන්ස්පිරේෂන් එකක්. මොකද මේ මම මේ ගහ හැමදාම මේ ඇවිදින් ගියාම මේ ගහ ගාවට ගිහිල්ලා බලලා තමයි මම යන්නේ. දවසක් මගේ දුව එයාගේ යාළුවත් එක්ක, එයා මගේ දුව යුනිවර්සිටි එකේ ඉන්නේ. ඉතින් එයාගේ යාළුවත් එක්ක අපි ඇවිදින් ගියාම මං එයාට මේ ගහ පෙන්නුවා. පෙන්නලා මං එයාට මට මේ ගැන හිතන කතාව මං එයාට කිව්වා. කිව්වහම මේ එයා හැවිලි බොහොම පුදුමෙන් වගේ අහන් ඉඳලා, ඊට පස්සේ මගේ දුව මේ ඩ්‍රයිව් කරන්න ගියාම මෙයාව මෙයා කියලා තියෙනවා, මේ මම මෙච්චර කාල කවුන්සලර්ස්ලා ගාවට ගියා, මට ප්‍රශ්නයක් තිබුණා මේ ඩිප්‍රෙෂන් එක වගේ. නමුත් ඔයාගේ අම්මගේ කතාව වගේ කතාවක් නම් මම කවදාවත් ඇහුවේ නැහැ. ඒක මට හරිම පුදුම ශක්තියක්. කවුරුත් මාව අතහැරලා යනකොට මේ මගේ මටම පිහිටට එහෙම මොකක් හරි තියෙන එක මේ හරි වටිනවා. ඒ වෙලාවේදී මං ඒ අම්මා කියපු කතාවට ඩිස්ටර්බ් කරන්න ගියේ නැහැ. නමුත් ඔයාට පුළුවන් නම් අම්මට කියලා ඒක ආයෙ රෙකෝඩ් කරවල මට එවන්න කියලා.
අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ බයි. ඔය ළමයට මොකක් හරි මොලේ අමාරුවක් ඇති දුවට හෝ දුවගේ දුවට යාළුවට ඇති අපිට හිතෙන්නේ නැහැ. මොකක් හරි අප්සෙට් ඇතිද අම්මටත් එතකොට එන්න පුම්බන දෙයක් නේ පෙරේ පුම්බගෙන ඉන්නේ අම්මා. මම දුන්නා දරුවට නෙවෙයි දරුවගේ යාළුවට කියලා දැන් අපිත් ඕවා කයි කියලා හිතාගෙන ඉන්නේ නේ. ෆොටෝ එකේ වඩ වාසිය ස්තුති කරයි. ඒ බුරුමේ තියෙනවා මේ ඒගොල්ලේ හිතනවා තපස්සු බල්ලුක ඒ ගිහිල්ලා එක කෙස් දහක් ශ්‍රේත කෝරණ වල තැම්පත් කරලා තිනවා. තව එක කෙස් ගහක් චයිටියෝ වල තැම්පත් කරලා තිනවා. චයිටියෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක කාමරයක් හිතන්නකෝ, ඇටික් එකක් වගේ කාමරයක් විතර ගලක්. ඒ ගලේ හිටලා තියෙන ගලපල්ලේ සම්පූර්ණ ඒ ගල උඩ පුංචි චෛත්‍යයක් හදලා ඒකට තැම්පත් කරලා තිනවා. අපි හිරිපාදේ කන්ද නගිනවනේ හැතැම් පහක්. ඒ ගල උඩ ගල තිබ්බට ඒකේ හිටලා නැහැ කියලා මිනිස්සු විශ්වාස කරනවා. එනිසා යටින් ගිහිල්ලා ඒ මිනිස්සු මේ සිවුරක් දානවා. ඒ අර ගල උඩ මේ ගල තියෙන එක සම්පූර්ණ ගල අද්දර තියෙන්නේ. ඒ හරි අමුතුයි. මුළු ගලම රත්තරන් ගාලා. චෛත්‍යත් රත්තරන් ගාලා. අවුරුද්දේ මාස 8ක්ම ඒකේ උත්සව කරනවා. දැන් ශ්‍රීපාදේ මාස 4නේ අපි කරන්නේ. මිනිස්සු කියනවා චෛත්‍යෝ ගියොත් අවශ්‍ය වැඩෙනවා කියලා. ඉතින් වයසක මිනිස්සු කූඩයක් දාගෙන කරේ තියාගෙන උඩට ගෙනියනවා. නැත්නම් ආහංචි පුඩුවක තියලා 4 දිනක් ගෙනියනවා. දැන් නම් වාහන සර්විස් එකක් තියෙනවා ලොරි යන. ඉතින් මේ මිනිස්සු දැන් ගිහිල්ලා බලනවා දැන් මිනිස්සුන්ගේ පව් නිසා ගල උඩ ගල ගෑවෙනවායි කියලා දැන් කතාවක් තියෙනවා. තව ඉන්දියාවේ තියෙනවා එක සම්පූර්ණ මේ තනිම තනි කළුවලේ සම්පූර්ණ මේ ස්ථානේ හැදලා තියෙන ගල් කොටලා අයින් කරලා. ඒකේ ඉන්න කණුවක් මේ බදන්න බෑ. වටාඩි 4 8ක් විතර තියෙනවා. කණුව උඩ තියෙන්නේ. ඒක කණුවක් පොළවේ ගෑවිලා නැහැ. ඉතින් මේ ළඟදී කවුදෝ ගිහිල්ලා ඒක උඩ ගලක් හිර වෙලාද මොකද්ද වෙලා අර ගල අතරමැද තියෙන මේක මිටාන පස්සේ උඩ පරාලයක් පෙන්නලු. ඒක එල්ලෙන්න හදලා තියෙන අපි කුරුපාවෙ එල්ලෙන්න තියෙන මැද කුරුපාවෙ බඩටනේ එන්නේ ඒකට සපෝට් කරන්නේ නැහැ සාමාන්‍ය. ඒ වගේ තියනවලු ඉන්න විශාල ගලක් සිවුරක් දාන්න පුළුවන් යටින් එල්ලිලා තියෙන. ඉතින් ඒක තමයි අර අරක බැලන්ස් කරන්නේ. ඕකේ තියෙනවා කැන්ටිලිවර් සිස්ටම් කියලා එකක්. ඒ කියන්නේ අපි සඳළු තලාව හදන්නේ පිටින් පැනල අඩි 3ක්. ඒ සඳළු තලාව වෙනුවට බර දැරීමේ වේව් එක යන්නේ මේ රේඛාව යන්නේ බල මේ මේ වේව් එකක් වගේ. ඒක ඉන්ජිනියර්ස්ලා දාන්නවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ අර කාප්ප හදන්නේ. ඉතින් ඒ කැන්ටිලිවර් හදලා ගහපු කොන්ක්‍රීට් එකක් කියලා හිතන්නකෝ. ඉස්සර පෝටිකෝ එක කියලා එකක් තිබුණේ කාර් එක පාක් කරන්න ගහපු එකේ. ඉතින් පරණ ගයක් හම්බෙලා කවුදෝ දන්නේ නැතු ඉස්සර පැත්තේ මුක්කක් ගහලා මුළු එකම කඩන වැටෙනවා. ඒ එල්ලිලා ඉන්නකොට තමයි බැලන්ස් වෙන්නේ. කැන්ටිලිවර් සිස්ටම් කියලා කියන්නේ. ඒකට මුක්කක් ගහපු ගමන් බැලන්ස් එක නැති වෙනවා. දැන් අපි ඉමදුවේ හදන ගොඩනැගිල්ලට පෙරේද හම්බුනේ අවසරේ. මං කව ගොඩනැගිල්ල බරාඩු වෙන්න එන්න ඇල්ල පැත්තට හේතු වෙන්න හදන්න කියලා. ඉංජිනේසර් කියලා දෙනවා බෑ පුළුවන් තරම් පල්ලෙහාට බර දාන්න පැත්තට ගිය ගමන් කන්දත් එක්ක නාය යනවා. මම මේ පල්ලෙහා ගොඩනැගිල්ලට පාලම ගහද්දි ඔය කවුරුත් ඉංජිනේසර් නැතුව මම ගිහිල්ලා බස් එක චැසියක් කිල්ලුවා. පැල් 7-5000ක් විතර වෙයි. ගිහලා මේ පැත්තේ කණුවක් තියෙනවා, එයා පැත්තේ ඇල්ල උඩ තියන්න. ඇල්ලට බර දාන්න එපයි කිව්වා. මං කෝ හින ගහන්නකො ඇල්ලක් තියෙන ඇල්ලට යන්න එපා. මේ කණු දෙකක් උඩ පාලම තියෙන්න ඕනේ. එහා පැත්තේ ඇල්ලට බර ගිය ගමන් බැලන්ස් එක නැති වෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා කැන්ටිලිවර් සිස්ටම් එකක්. ඒක සමහරట్లాට කැල්කියුලේට් කරලා තියෙනවා. දැන් මේ ගහ හැදිලා තියෙන්නේ එහෙම නෙවෙයි. මේක හැදිලා පැත්තක් හොදගෙන ගිහිල්ලා පැත්තක් වැටිලා. එතකොට දැන් මුල් ටික විරිත්තගෙන ඇති. ওই ෆොටෝ එක මන් නිකන් බල්ලා වගේ මම මේ කියන්නේ දැන්. හරිද? එතකොට එහා පැත්තෙන් ගලක් බදාගෙන ඉන්නවා. දැන් ඔයා ඉන්නේ බැලන්ස් එක. දැන් කවුරු හරි ගිහිල්ලා මේ පැත්තෙන් පොඩ්ඩක් සපෝට් කරපම අර ගල සම්පූර්ණයෙන්ම ගලවලා යනවා. ඒක පරණ මිනිස්සු දන්නවා ගල් පෙරලන්න ගියාම මිනිස්සු මරේ දන්නවා. පරණ නාකියෝ හරියට ගිහිල්ලා තැන්ට අලවංගෝ දාපු ගමන් ගල අඬාගෙන යනවා. අනික මිනිස්සු නටනවා නටනවා එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මිනිස්සු මරේ දන්නේ. අපි හිටියා මෙතන බාස් කෙනෙක් පණිත බාස් කියලා. ඊ මිනිස්සයා මේ යට කෑල්ල හදද්දි මිනිහා ගල් පෙරලගෙන හදනවා. අපි ගෙනත් දුන්න බාස් කෙනෙක් උදව්වට. මෙයා මෙච්චර විතර උස කන්දක් උඩට ගොඩ වෙනකොට අර ඉලන්දාරියට ලැජ්ජ හිතුණා. පහුවෙන්ද වැටිලා ආවේ නැහැ. නාකියා මේකේදලා මේකට ගොඩ වෙනවා. උඩ පඩියට අර ඉලන්දාරියට ගොඩ වෙන්න බෑ. අර මොනසේ කරන්නේ ඒක ආරයක් තියෙන එක නිකන්. අස්සය උඩට පයින්න වගේ ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ දැන් කාලේ මිනිස්සු දන්නේ නැහැ. සමහරුන්ට තියෙනවා ස්කිල් එක. මේ මරේ දන්න මනුස්සයට දරේ මරේ දන්නවන දරපලන්න පුළුවන්. නැත්නම් හනුම දරපැලුව වගේ තමයි. පොරවත් පොලව කොටලා ගැටේ දන්නෙත් නැහැ මරේ දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගල් කඩන මනුස්සය හරියට මරේට තියලා ගහපුවාම ටංගල යනවා. අනික් මනුස්සය හැම පැත්තෙම හපල හපල බුලත් tie වගේ අර කහපල දැම්මට මරේ නැහැ. ඉතින් ඒ නිසා ලෝකේ තියෙන ඒ වගේ ඒ ස්ථාන අනුව තමයි ඔය ඇලවෙන කුළුණ හැදිලා තියෙන්නේ. ඒක හදපුවාම මැලුණා දැන් තමයි බැලන්ස් එක. අටවෙනි පුදුමේ එකක් තමයි පීසාහි ඇලවෙන කුළුණ සම්පූර්ණ කුළුණ ඇලවෙලා තියෙන්නේ. දැන් මෙල්බන් වල ඉන්නවනේ යන්න මේ පර්ත් වල තියෙනවා මේ මොකද්ද මාග්‍රට් රිවර් එකේ ඒ බිංගියක් ඇතුළට යන්න බල ඒකේ ස්ටැලක්ලයිට් ඇන් මොනවද කියන්නේ අර මෙව බහින්නේ මැලෙක්ලයිට් ස්ටැලක්ලයිට් කියලා ඒක වෙනවා ගලක් උඩට වැටලා කූරු කූරු හිල්ල ගල එnde endeට පාත් වෙලා අර ඔක්කොම ඇද වෙලා ගල පෙරලිච්ච හැටි අර ගොඩ නැගෙන මේ බහින ඉටිපන්දන් වලින් පේනවා අඬ ගන්න කියලා පෙන්වනවා බලන්න මේ වැටෙන්න වැටෙන්න ගල පෙරලෙනවා පෙරලෙනකොට උඩින් වැටෙන කැල්සියම් අණුව තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා ඒ තැම්පත් වෙලා තියෙන්නේ මෙහෙම වෙලා ආයේ මේ ළඟදී YouTube එකේ ගහ ෆොටෝ එකක් තියෙනවා මෙන්න මේ වගේ ගස් තියෙනවනම් එතන ගෙවල් හදන්න එපා කියලා ගහේ මුල මෙහෙම වෙලා තියෙන්නේ හැම ගහම ඒ කියන්නේ පොළොව මෙහෙම බහිමින් තියෙන්නේ එන්නේ එන්න ගහ උඩ නැගිටිනවා මුළු කැලේම නිකන් කොණ්ඩේ පෙරි පීරුවා වගේ ඇලවිලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් ඇතුළත මේ පොළොව හෙල්ලෙමින් තියෙන්නේ. මේ මිනිස්සු ඕවා මේ මොකද්ද කියන්නේ මේ භූමි ශාස්ත්‍රයේ වාස්තු විද්‍යාව කියලා බලනවා. බලලා තමයි කරන්න ගියක් හදන්න හරි මේ කරන්න ගියාම පන්සල් හදලා තියෙන තැන් බලන්න ලංකාවේ අහස් හැම විශාද ප්‍රසිද්ධ ස්ථානවලම මේ අහස් විහාරේ චෛත්‍ය කියලා එකක් හදනවා. කන්ද උඩම උද්දටම සිකරේට හදන විහාරයක්. ඉතින් ලංකා තිලකේ අපේ ගෙවල් පැත්තේ තියෙන්නේ හින ගහන හරියක් ගහන්නේ ලංකා තිලකේට. ගහන හින ලංකා තිලකේට කියලා කතා හදේ. මොකද ගල උඩ හදලා තියෙන්නේ. එතෙන් තමයි හින අදින්නේ. ඉතින් ඊට පස්සේ ඔක්කොම පලාතටම අර මේ ස්ටාර් ගේට් එක හැදෙනවා එතනින්. ඒකට කරන්ට් කරන බිමට දානවා. ඉතින් පලාතට ආරසයි මිනිස්සු දන්නේ. තව එකක් තියෙනවා ඒක වැඩක් නැහැ මේ කතාවට. එතන තමයි ඔත්තු බලන්න පුළුවන්. ඈතට නංගම් පේනවා සානුවේ. ඉතින් රජුරෝ හැමදාම අනුග්‍රහ කරනවා එතෙන්ද. රාජපුරුෂය එතෙන් යනවා දාණේ අරගෙන. දාණේ අරන් නෙවෙයි යන්නේ ඔත්තු බලන්න. ඒකල එක දිනේ පැවිදි කරනවා. රජුරෝ ගානේ මොකද්ද කියන්නේ වාසල නාග කියලා බලනකොට වෙන කතාවක් කියන්නේ. ඉතින් ඒක මේ ගහට නම් අදාළ නැහැ. කෙසේ නමුත් ඒ කැන්ටිලිවර් සිස්ටම් එක කියන එක අපි දන්නේ ඒ කෙනෙක් නිවන් දැකපුවම කී දහහක් නිවන් දකින්නද කියලා. එක්කෙනෙක් නිවන් දැක්කොත් එක්කෙනෙක් හරියට පාරේ ගියොත් ඒක කියන්නේ মালටිප්ලයි ඉෆෙක්ට් කියලා. එක්කෙනෙක් නිවන් දකින්න පරිසරය ඔක්කොම හදාගෙන තමයි යා යන්නේ. එක්කෙනෙකුට තනිකර මේ අහම්බෙන් නිවන් දකින්න බෑ. පරිසරය හදාගෙන කියනවා ගොවියෙක් එක ගොවිතැනක් කරනකොට විමෝල් කාර්යයට තල්ලි හම්බ වෙනවා ට්‍රාන්ස්පෝර්ට් කරන එකනත් ගාණක් හම්බ වෙනවා අත්තමිටින මිනිසයත් වීටික හම්බ වෙනවා හරකුණ්ඩ තනකොළ ටික හම්බ වෙනවා ඒ මිනිසයා කරන ඒ එක ගොවිතැනින් মালටිප්ලයි ඉෆෙක්ට් එක පුදුමයි ඉතින් ඒ නිසා ඒ ගොවි කරන බුද්ධජන වංශයේ සත්තු මරණ බව හැබෑව බුද්ධජන වංශයේ ධාර්මික රස්සාවක් විදිහට කියලා දීලා තියෙනවා මේ ගවපාලනේ ගොවිතැන මොකද මේ මිනිසයා යැපෙන එක විතරක් නෙවෙයි කරන්නේ ඒ මනුස්සයා නිකන් සස්ටේනි මොකද්ද කියනවා මේ යන්තම් යැවෙනවා ගමම යැපෙනවා වැඩක ඒ කියන්නේ රිදි හොදන රිදි නැන්දරත් වී ටිකක් දෙන්න ඕනේ මනුස්සයා ඔක්කොටම දෙන්න ඕනේ. ඒ වගේ තමයි ඔය ගහක් ගලක් එක්ක සම්බන්ධ වෙනකොට ඒව තුල තියෙන ඒ ධර්මතාවය කාට ඔක්කත් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ බලාන ගියාම පේනවා යකෝ මේ ගහ සම්පූර්ණයෙන්ම එල්ලිලා ඉන්නේ. ගලක තමයි පැටලිලා තියෙන්නේ. හැබැයි මේ පැත්තේ මුක්කුවක් ගැහුවනම් ගලක් එනවා ගහක් එනවා. ඒ නිසා මුක්කු ගහන්න යන්න එපා. අපිට ෆොටෝ එකේ වට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ අනිත් ඕකේ මම දන්නවා ෂුවර් මේ රුක්ස දේවතාවෙක් ඇති. මං අඳුරන කෙනෙක් වෙන්න තියෙනවා ඇත්තේ. පොඩ්ඩක් කතා කරලා බලන්න මේ තමුසෙට මොනවද ඕනේ කරන්න කියලා මුක්කු එහෙම නම් ගහන්න යන්න එපා. රුක්ෂ දේවතාවගේ තියෙන පණිවිඩයක්. උඹේ පරණ ආත්මික තාත්තා කෙනෙක් හරි කවුරුත් දන්නෙත් නැහැ. පොඩ නම කියලා කතා කරන්න බෑ. ළඟට ගිහිල්ලා මේ මට මොනවාරි පණිවිඩයක් එහෙම කියන්න තියෙනවද කියලා මට කතා කරන්නත් ඉඩ තියෙනවා. ෆොටෝ එකකට කතා කරොත් ඒත් කතා කරයි.
ඔලයි සමිනාස. එහෙමයි
සමිනාස. ගහත් තමයි නිවන් දකින්න ඉඩ තියෙනවා.
සමිනාස ඇත්තටම ගහේ පතුලේ ඒ ගල තියෙන්නේ. ඒ කියන්නේ ගහ පැත්තකින් නෙමෙයි ගහ ඒ ගලක් ගල ඇතුළේ තමයි ගහ ඇතුළේ තමයි ගල තියෙන්නේ. නිකන් ගහේ හදවත වගේ ඒක.
ඒ ගහ ගලට තමයි අලයක් ඇති. ඒ ගහේ මුල තියෙන ගහට
තින සමිනාස පින්තූරේ.
හරි එවන්න. එතකොට ඒ කොහමද ඉතින් අර බැලන්ස් එකක් අරගෙන තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අපි ළඟ සියලු ගුණ තියෙනවා. බැලන්ස් එක විතරයි නැත්තේ. අපි ළඟ සියලු හැකියාවල් තියෙනවා. එකලස විතරයි නැත්තේ. ඔය එකලස් කරන එක විතරයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ධර්මයෙන් කරන්නේ, ප්‍රතිපදාවෙන් කරන්නේ. අපිට කිසි කෙනෙක්ගේ කිසිම තැනක අඩුවක් නැහැ. ඔය එකලස බලරේඛාව සම්ප්‍රේෂණය වුණා නම්, බලරේඛාව එල්ල වුණා නම් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා කියන එක තමයි ෆිසික්ස් වල උගන්වන්නේ. ඒක තමයි ඔය කරාටේ වලයි ඒ මාෂල් ආර්ට්ස් වල තියෙන්නේ ඒ බලරේඛාව තමයි. ඒක තමයි ඔය අංගම් පොරවල උගන්වන්නේ. බලේ පටන් ගන්නකොටම නොම ගැවපන්. එතකොට බලේ කැඩෙනවා. පටන් ගන්නකොටම ෂොට් එක අනිත් පැත්ත හරවන්න කියලා කියනවා. එහෙම නැත්නම් අත කඩන්න පුළුවන් යාගේ. කකුල කඩන්න පුළුවන්. මොකද ඒ දාන බලේ එනකොට ඒක එක පැත්තකින් හයි වෙනකොට ඒක පැත්තෙන් දුර්වලයි. පොඩි තට්ටුවක් දාපුවම කකුල කඩලා යනවා. ඉතින් ඒවා හොඳට ස්ටඩි කරලා තියෙන සර්පයෝ මුගටියෝ උන්ගෙන් තමයි ඔය හැම කලාවක්ම ඉගෙන තියෙන්නේ. සත්තු 6 දිනක් තමයි ස්ටඩි කරලා තියෙන්නේ කරාටේ කුන් ෆු වල. ඉතින් හැම සතෙක් ගාවම ඒ මොකද්දෝ ස්කිල් එකක් තියෙනවා. මේ තිය ආඩු ගන්න ගස්කල් වලක් තියෙනවා. හොඳයි. හොඳයි එමනම් මම හිතන්නේ අපි වෙලාව හරියද කියලා මම හිතනවා. ඈ? නැමේ කාලක් වගේ. ඒ නිසා අපි මේ පැත්තෙමුත් ප්‍රශ්න අහන්න නැත්නම් ඒ පැත්තෙමුත් නැත්නම් මේ නිරංජයිතිව මරම කිව්වට තරහ වෙන්න එපා. ටික කාලයක් ගියාම ඔකට තරහ වෙන ගතිය නැති වෙනවා. මේ ආසුත් නිසා මේ තරහ වෙන්නේ නැතුව මේ කමලුත් නැති එකේ ආයිෂාද කවුද? අනුෂත් නැති එකේ පොඩ්ඩක් අදපන් ඈ.
එහෙමයි ස්වාමීනි.
තරහ නැහැ. මේකට හැබැයි භයානකයි. ওই තරහ නැත්නම් ඒක ටිකක් භයානකයි. තරහ ගියයි කියලා කිව්වොත් නම් මම දන්නවා නැචරල් කියලා. හරි. එහෙනම් අපි බාර දෙනවා මේ මයික් එක අපේ පාලිකුටි ස්වාමීන් වහන්සේට.
පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සිනසුරාදා දින සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදහැත පිරිසක් ගෝණින් සම්බන්ධ වීම සිටක් අද සම්බන්ධ වුණා. අපේ යෝගාවචර පිරිසක් සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වූ ධර්ම සභාවක දහම් කරුණු පූජනීය 13 වෙනි ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යදුණා. නායක ස්වාමීන් වහන්සේ කරුණු වැඩි විස්තර සඳහා ඉදිරිපත් කරමින් ඒවා වැඩි වැඩියෙන් පිරිසුදු කර දෙමින් පිරිස දැනුවත් කරා. ඒ වගේම ඒ ධර්මයත් එක්ක ජීවත් වෙන පිරිස තුල ඇති වෙනව අධ්‍යක්ෂකව ඉදිරිපත් කර විට ඒවත් පිළිවෙලකට සකස් කරලා මතුමත්ය කරගෙන යෑමට නිවන සඳහා ලං වෙන්නට අවස්ථාව සලසා දෙමින් ලද පුණ්‍ය ශක්තියත් ඒ පූජනීය ස්වාමීන් වහන්සේ අත්පත් කරගත්තා වූ පිණත් අප සැම දෙනා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලොවැස් සැමටත් සැනසෙන්නට නිවනින් කියන ප්‍රාර්ථනා තබාගෙන මෙසේ පින් දෙමු. එත්තාවතා චාම්හි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.